හොඳයි සාදු. අද දිනේ 2023 වසරේ 3 වෙනි මාසේ 19 වෙනිදා භාවනා වැඩසටහන. ශ්‍රද්ධා ගුණ ඇති වාසනාවන්ත ප්‍රඥාවන්ත සතිමන්ත ආදී ගුණ ඇති පින්වත්නි, මනුසත්ත පටිලාබෝ දුල්ලබෝ ලෝකස්මේ. මුලින්ම අපි සිහිපත් කරගමු, මනුස්සෙක් වෙලා උපදින්න ලැබීම අතිශයින්ම දුර්ලභ මේ අවස්ථාවක්. මහා පෘථුවියක් හැදෙනවටත් වඩා ඒක හරිය දුර්ලභයි. ඉතින් ඒ උත්තම මනුස්සාත්ම භාවයේදී තියෙන පරම ප්‍රතිලාභය තමයි බුදුහාමුදුරුවන්ගේ මේ නිවන් මඟ අපිට තේරුම් ගන්න පුළුවන් නම් ඒක තමයි තියෙන ලොකුම දේ. ඉතින් මේක අපි හැමදාම මතක් කරන්න ඕන දෙයක් තමයි. මිට කලින් මේකම අපි මතක් කරලා තියෙනවා නෑ. මේක අපි හැමදාම මතක් කරන්න ඕන. ඉතින් පිසෝ සුවාගතෝ සුපටිපන්නෝ ගාථා අපි හැමදාම මතක් කරනවා වගේ මේකත් මොකද කරන්න ඕන? හැමදාම මතක් කරන්න ඕන. මොකන්ද? මනුස්සත්ව පටිලාභෝ දුර්ලභෝ. මනුස්සෙක් වෙලා ඉපදීම දුර්ලභයි. ඒකම අපි මතක් කරගන්න ඕන. ඒකට අවුරුදු 1000ක් නෑ වයස. ඒකට අවුරුදු 80ක් 90ක් තමයි වයස තියෙන්නේ. උපරිමයෙන් සැලකුවත් කියලා කල්පනා කරගෙන මෙතන ඉඳන් තව ඉස්සරහට ගණන් හැදුවාම තමන්ට හිතා ගන්න පුළුවන් තමන්ට තියෙන අවුරුදු 30යිද 40යිද 50යිද කියලා හිතා ගන්න පුළුවන්. එහෙම කල්පනා කරන්න ඕන. ඒ වගේම පිනතුණු ඊටත් වඩා හරි දුර්ලභයි ලෞතර බුදු කෙනෙකුගේ පහළ වීම. ලෞතර බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙ පහළ වීම. මේ සසර අතරමං වුණු අයට, සසර තෙරක් හොයන අයට මඟ පෙන්වන මේ මහා පහන් තැඹ පිනතුණි පහළ වීම අතිශය දුර්ලභයි. මේ වර්තමානයේ ඒ බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ අල්ප මාත්‍රයක් හරි දැනගත්ත කෙනෙක් ඉන්නවායි කියනවා නම් ඒකත් හරි දුර්ලභයි. කල්යාණ මිත්‍රත්වය හරි දුර්ලභයි. ඒ ධර්මයට පින්නතුණි ශ්‍රද්ධාව ඇතිවීම අති දුර්ලභයි. පිනතුනි ධර්මයේ තිබ්බට ධර්මයේ කෙරෙහි ශ්‍රද්ධාව ඇති වෙන්නේ නැහෙනේ. ශ්‍රද්ධාව ඇති වෙන්නේ නැහැ. ඒක මහා පුදුම දෙයක් පිනතුනි. එකම පෞලේ මාත්මය ශ්‍රද්ධාවන්ත වෙනවා ධර්මයට නොන විරුද්ධ වෙනවා. වෙන්නේ නැද්ද? වෙන තත්ත්වයක්. එක නොන ධර්මයට ශ්‍රද්ධාවන්ත වෙනවා මහත්ය විරුද්ධ වෙනවා. දෙමෝපියෝ පින්නතුනේ ඉතාම ශ්‍රද්ධාවෙන් ධර්මය අහනෝ දරුවෝ හාමුදුරු බණ කියන හාමුදුරු කෙනෙක් දැක්කාම දත් මිටිකන්. ඒක තමයි පින්නතුනේ මේ සාංශාරික ස්වභාවයේ හැටි. සාමාන්‍යයෙන් අපි දන්න දේ තමයි දෙමෝපියෝ පිළිගන්න දේ දරුවෝ පිළිගන්නවනේ. දැන් මේකෙදි එහෙම නැහැ. සාංශාරික හේතුවක් තියෙන්නම ඕනේ කියලා මට හිතෙච්ච තැන එතන. සාමාන්‍යයෙන් තමගේ මහත්මය පිළිගන්නවයි කියලා දෙයක් හිතුවහම ඒක ගැන මධ්‍යස්තව නොවන කල්පනා කරන්න ඕනනේ. මේකෙදී එහෙම නැහැ. එයාට අර සසරෙන් ගැලපෙන්නේ නැතිව ධර්මයේ කෙරෙහි ශ්‍රද්ධාව ඇති නොවන ස්වභාවයක් තිබුණොත් එයාට ඇති වෙන්නෙම නැහැ පිනතුනි. එහෙමනම් එහෙම දුර්ලභ කාරණා රාශියක් දිනාගෙන මේ පිනතුන් එතන ඉන්නවා. මෙතන ඉන්නවා ආර්ය මාර්ගයේ පිළිබඳව ඉතාම පැහැදිලි දර්ශනයක් තියෙන උදවිය ඉන්නවා. ටිකක් දර්ශනයක් තියෙන උදවියත් ඉන්නවා. මද දර්ශනයක් තියෙන උදවියත් ඉන්නවා. මොකක්වත් ආර්ය මාර්ගයේ පිළිබඳව තාම දර්ශනයක් නැහැ. හාමුදුරුව මොකක්ද එකක් කියනවා අපි යනවහන් ඉන්න කියන පිරිසකුත් ඉන්නවා. එහෙම විවිධ පිරිස් ඉන්නවා මෙතන. ඒක මහා පුදුම දෙයක්. ඉතින් ඒ තමන්ගේ ඇහැ වගේ තමයි සමහර අයට පැහැදිලි වර්ණ රූප පේනවා. සමහර අයට ටිකක් බොඳ වෙලා පේනවා. සමහර උදවිය වයසකයි මට කියලා තියෙනවා. ඒ පිටිපස්සේ මෙන්නලා තියෙනවා. අනේ ස්වාමීන් වහන්සේ මගේ ඇස් දෙක පේන්නේ නැහැ. ස්වාමීන් වහන්සේ නිකන් ඡායාවක් කහපාටට මේ යනවා වගේ තමයි මට පේන්නේ. ඉතින් ඒකම සම්බන්ධ කරන්න පුළුවන් නුවණට. තේරෙනා නේද? ඒකම සම්බන්ධ කරන්න පුළුවන් නුවණ ඇස. ඇසක් නේක. මන ඇස. නුවණ ඇස. මේක මස් ඇස. තව ප්‍රඥා ඇස. විද්‍යා ඇස. තවත් තියෙනවා ඇස. සම්මයක් ඇස. මොකද දැන් අපි පහල කරගන්න ඕන එක? ඔව් අර කෙලවරේම තියෙන සම්මයක් ඇස එතෙන්ට තමයි අපි යන්නේ. ඒක තමයි උච්චම අවස්ථාව. ඉතින් මේ ඇස් ටික ඉස්සෙල්ලා පෑදෙන්න ඕන. මස් ඇස් දෙකක් තියෙන්න ඕන. ප්‍රඥා ඇසක් තියෙන්න ඕන. ඒ ප්‍රඥා ඇසේ පිනතුනි විද්‍යාව නොතිබුණොත් ඒ ප්‍රඥාවෙන් එයා කාල බෝම්බ හදනවා. තේරුණා නේද? විද්‍යාව කියන්නේ සත්‍ය. සත්‍ය තෝරා ගැනීම හැකියාව තියෙනවනේ. ඒ ප්‍රඥාව හොඳ දෙයට යොමු කරගැනීමේ හැකියාව තියෙනවා. මේ කුසලයයි මේ අකුසලයයි මේ වැලකිය යුත්තයි මේ කළ යුත්තයි කියලා තේරුම් අරගෙන වාසය කරන්න ඕන. නැත්තම් තවත් කෙනෙකුට අයාපත සිද්ධ කිරීම සඳහා අවිර සිද්ධ කිරීම සඳහා මේ ප්‍රඥාව යොදා ගන්නවා. ඉතින් මෙන්න මේ දේවල් පින්තු මනාකොට අවදි කරගැනීමෙන් වාසය කරන්න ඕන. ඉතින් පින්නතුන්ට ආර්ය මාර්ගය පිළිබඳව පැහැදීමක් පැහැදිලි කිරීමක් තියෙනවා නම් මේ ධර්මයේ පින්නතුනි පුජ්‍යලේ කරා කියලා හිතන්න එපා. අපි සියලු දෙනාම මහා සාගරේ අතරමං වෙච්චයි කියලා හිතන්නකෝ. සමහරලාට මම නොදන්න කාරණා පින්නතුන් දන්නවා ඇති. ඉතින් මං පින්නතුන්ගෙනුත් ඉගෙන ගන්න කැමතියි. මේ ශාසන ගමනේ පින්නතුනි මම ස්වාමින් වහන්සේලාගෙන් වගේම ගිහි අයගෙනුත් ධර්ම කරුණු කාරණා බොහෝ ඉගෙනගෙන ඇති බව නොරහසක්. ඒක ඇත්ත. ශරීරයෙන් ගිහි ඇඳුමක ඉන්න අයගෙන් පවා මම ධර්ම කාරණා ඉගෙනගෙන තියෙනවා. මං ඒක නෑ කියන්නේ. මේ ශාසන ගමනට මඟ පෙන්වීම කරලා තියෙනවා මේ ගිහි ඇඳුමේ ඉන්න පින්නතුන්. ඒ අය නිසා තමයි සාමින් වහන්සේලාත් ප්‍රමුඛයි. නමුත් ගිහි පින්නතුන් ළඟත් තිබිලා තියෙන දර්ශනය. මම කියන්නේ අපි විතරයි දන්නේ කියලා. ඕන තරම් ඉන්න ගිහි ඇඳුමේ පින්නතුන්. අපිට වඩා ඉස්සරහින් හිටපු උදවිය ඉන්නවා. දැන් උනත් යම් කාරණයක නිවැරදි කාරණයක් ප්‍රකාශ කරොත් ඒක එසේනම් ඒක නුවණින් බලා තේරුම් ගත යුතු දෙයක් නම් තේරුම් ගැනීමට මම සූදානම්. ඉතින් ඔබ ළඟත් ඒක තියෙන්න ඕන, මම ළඟත් තියෙන්න ඕන. නමුත් ගිහි ජීවිතේම අය නැද්ද පින්නතුනේ? සාමින් වහන්සේ කෙනෙක්ගෙන් බණ ඇහුවට මං ගිහියෙක් ගෙන්නම් අහන්නේ කියලා. එහෙම ඉන්නවනේ. එහෙමත් ඉන්නවා. එහෙම හිතන්නපා. ඒ එතකොට කල්පනා කරන්න මාන්නේ. එහෙමනම් මම කොච්චර මාන්නේ ඇති කරගන්න ඕනද? මම පැවිද්දෙක්, මම මොකටද ගිහියන්ගෙන් අහන්නේ? එහෙම මට කියලාක් තියෙනවා හාමුදුරුවරු. යම් යම් ගිහි මහත්තුරුගේ නෝනලාගෙන් යම් ධර්මයේ දේශනා කරන දේවල් අහනකොට මොකටද ඔය ගිහියන්ගේ වහන්නේ? ඒ මාන්නේ මන් තියාගත්තේ නෑ පින්වත්නි. ඔබ ළඟත් තියෙනවා නම් එහෙම මාන්න අයින් කළා දාන්න. පොඩි කෙනෙක් වෙන්න පුළුවන්, ගිහි කෙනෙක් වෙන්න පුළුවන්, පොඩි ස්වාමීන් වහන්සේ කෙනෙක් වෙන්න පුළුවන්, ආනන්ද ස්වාමීන් වහන්සේ කෙනෙක් වෙන්න පුළුවන්, වෙන ස්වාමීන් වහන්සේ කෙනෙක් වෙන්න පුළුවන්. කෙනා නිසා හරි, ඇඳුම නිසා හරි, ආගම නිසා හරි එහෙම ප්‍රතික්ෂේප කරන්න එපා කිසි දෙයක්. දැන් මෙතන ෆාද කෙනෙක් ඇවිල්ලා හරි දෙයක් කියනවා. එයා ෆාද නිසා අපි ප්‍රතික්ෂේප කරන්න ඕනද? එහෙම වුණොත් අපි හරි අය නෙමෙයි. ඈ මෙතන මෞලෙනිතුමෙක් ඇවිල්ලා හරි දෙය කියනවා. එතකොට ඒ නිසා අපි ප්‍රතික්ෂේප කරන්න ඕනද? නෑ. එයා හරි දෙය කිව්වොත් හරි. ඒකට තමයි අපි නුවණ තියෙන්නේ. නුවණින් විමසා බලන්න ඕන. විමසා බැලීම තුලමයි හරි දේ තේරුම් ගන්නෙ. දැන් ඔබට විශාල කෙටි ධර්ම කාරණයක් හැටියට දේශනා කළාට විශාල විප්ලවයක් කළා. ඔය தත්ත්වය තමන්ගේ මනසේ හදා ගන්න ඕන. ඊට පස්සේ කවුරුන් කාරණයක් කිව්වත් ඒ කියන නිසා කියලා මම ප්‍රතික්ෂේප කරන්නේ නැහැ, පිළිගන්නේ නැහැ. මම නුවණින් ඒක විමසා බැලීම සඳහා කාරුණික වෙනවා, දයාපන්න වෙනවා කියන තැන හිත හදා ගන්න. මේ ශාසන මගට එනකොට පින්නතුනි අපේ ළඟ තියෙන තත්ත්ව තානාන්තර නිලතල ඔක්කොම බැහැර කරනවා. ඒව හොඳයි අර ගිහි ජීවිතේ රස්සාවක් කරනකම්. නේද? ගිහි ජීවිතේ රස්සාවක් කරන, ඒ රස්සාව කරන තැනට විතරක් හොඳයි අපේ තත්ත්ව තානාන්තර නිලතල. මේ ධර්මයට එනකොට ඒක සියල්ලක්ම බැහැර කරලා අපි මධ්‍යස්ථ, මැදහත්, කාර්මික, දයාපන්න, මෛත්‍රී සහගත මිනිස්සෙක්. නිදහස් මිනිස්සෙක්. මෙතන ඉන්නවනම් මම කොමසාරිස් වශයෙන් මෙතන ඉන්නවනම් නේද? අගමැති වශයෙන්, ජනාධිපති වශයෙන්, ඇමති වශයෙන්, හරි අහවල් කෙනා වශයෙන් කියලා ඉන්නවනම් අන්න ඒවට තමයි කියන්නේ අපි අර කෙලෙස් ටික ඔළුවේ තියාගෙන ධර්මය අහනවා කියලා. ඒත් එහෙම කෙනෙකුට නිවන් දකින්න සත්‍ය හොයාගන්න කවදාවත් නෑ, ලේසි නෑ. රජගම ඔළුවේ තියාගෙන බණ ඇහුවොත් ධර්මය දකින්න බෑ. ඉතින් මේක ආනන්ද හාමුදුරු කියන බණක්ද? නෑ, මේ විශ්වයේ පවතින ධර්මයක්. මං කියන බණක් නෑ පින්වතුනි, මං දන්න බණකුත් නෑ, මං කියන බණකුත් නෑ. මගේ බණක් කියලා මේක බාරගන්න එපා. එහෙම බාරගත්තොත් ඔබ හරිම හරි මෝඩයි. මගේ බණක් කියලා හැංගෙන හැමදේම අයින් කරලා දාන්න කමන්නෑ. ඒක ඇත්තනම සත්‍ය නෙමෙයිනේ. මේක ලෝක සත්‍යයක් වෙන්න ඕන. මේ කියන හැම දෙයක්ම ලෝක සත්‍යයක්ද? මේ ලෝකයේ පවතින සත්‍යයක්ද? ලෝකෝත්තර සත්‍යයක්ද? එක්ක මේ කියන කාරණේ ලෝකය තුල සත්‍යයක් වෙනවා, එහෙම නැත්නම් ලෝකෝත්තර තන සත්‍යයක් වෙනවා. මේක ලෝකෝත්තර සත්‍ය කාරණයක්ද? මේක ලෝකීය සත්‍ය කාරණයක්ද කියලා බලන්න ඕන. ඉතින් මෙන්න මේ අවස්ථා දෙකෙන්ම අපිට මේ සමාජයෙන් කතා බහ ඇහෙනවා. සමහර ප්‍රකාශන ඇහෙනවා ලෝකෝත්තර සත්‍යයක් තියෙනවා ප්‍රකාශන. සමහර වචන තියෙනවා ලෞකික සත්‍යයක් තමයි ඒකේ තියෙන්නේ, ලෝකෝත්තර ගැළපීමක් නැහැ. තේරුණානේ? දැන් මේක මගේ කාර් එක කියලා කිව්වහම ඒක තමන්ගේ ඇත්තට කාර් එක නම් ඒක ලෝකෝත්තර සත්‍යයක්ද සම්මුති සත්‍යයක්ද? සම්මුති ලෞකික සත්‍යයක්. මේක මගේ ගෙදර කියලා කිව්වහම ඒක ලෝකෝත්තර සත්‍යයක්ද? නෑ. ඒක වෙනතුනේ ලෝකීය සත්‍යයක් වෙනතුනේ. එතකොට ලෝකීය සත්‍ය තියෙනවා, ලෝකීය අසත්‍ය තියෙනවා, ලෝකෝත්තර සත්‍ය තියෙනවා, ලෝකෝත්තර අසත්‍ය දේවල්, ලෝකෝත්තර නොවන දේවල් තියෙනවා. ඒ විදිහට කල්පනා කරන්න ඕන පින්නතුනේ. ඉතින් පින්නතුන්ට ආර්ය මාර්ගයේ පැහැදිලිද? කියන්නේ බුදුහාමුදුරන්ගේ මඟ පිළිබඳව සැක සංකා නැතුව පැහැදිලි බවක් ඇති වෙලා තියෙනවද? බුද්ධේ අවච්ඡ ප්‍රසාදය, ධම්මේ අවච්ඡ ප්‍රසාදය, සංඝේ අවච්ඡ ප්‍රසාදය තමා තුළින් පරිපූර්ණ ලෙස තමාගේ අධ්‍යාත්මය තුළින් නැගී සිට තිබෙනවාද? එහෙම බලන්න ඕන. පිනතුනේ සත්‍ය අවබෝධ වූ එකේ තියෙන සුවිශේෂී ලක්ෂණය තමයි ධර්මයේ මේක නිතරම කියවෙනවා. මෙන්න මේ අවච්ඡ ප්‍රසාදය. ආර්ය දර්ශනයට කෙනෙක් පත් වුණා කියලා කියන්න තියෙන ප්‍රධානම කාරණේ සාක්ෂිය තමයි අවිච්ඡ ප්‍රසාදය. ඒක පුදුම සත්‍යයක් ඒක. ඒක පුදුමාකාර සත්‍යයක් වෙන්න තුනේ. මොකද මාත් බලාගෙන ඉඳලා තියෙනවා මගේ ආර්ය මේ භූමියට පත් උත්තමයන් කෙරෙහි කවදා හරි මට අප්‍රසාදයක් ඇති වෙලා තියෙනවද කියලා. නෑ වෙනතුනේ. ඒක හේතුව ඒ අවබෝධය නිසාමයි. ඒ මානසික රිද්මය ඒ රේන්ජ් එක හඳුනාගත්ත නිසාමයි ඒ අවිච්ච ප්‍රසාදය ඇති වෙන්නේ. ඒ මනස හඳුනනවා. බුදුරජාණන් වහන්සේගේ අවිච්ඡ ප්‍රසාදය අඳුන ගන්න බුදුරජාණන් වහන්සේගේ මනස තිබුණු තැන අඳුන ගන්නවා. එහෙම හඳුනගත්තේ නැත්නම් මොකද ඇති වෙන්නේ? අපේ මට්ටමින් බලනවා. අපේ මට්ටමින් බලලා පින්න තුනේ අප්‍රසාදය ඇති කරගන්නවා. එහෙම දේවල් වෙනවා. මිනිස්සු ගොඩාක් වෙලාවට බලන්නේ එයාගේ මට්ටම නෙමෙයි, අනිත් කෙනාගේ මට්ටම නෙමෙයි, ඒ අඳුරගෙන තියෙන. එයා තමාගේම මට්ටම. ඒ මට්ටමින් බලලා මිනිස්යන්ව මනිනවා. දැන් වුණත් ඔය ඔබ බලන්නේ දැන් ආනන්ද හාමුදුරු නෙමෙයි ඔය ඔබ අඳුනගන්නේ. ඔබේම දිට්ටි මාන්නය. දැන් ඇස නම් අපි ගත්තොත් ඇස ස්වභාවිකයි. මේ මස් ඇස ස්වභාවිකයි. අස්වාභාවික වෙනව නම් වෙන්නේ කුමක්ද? ඔව්, ඒකට අපි දාගත්ත දිට්ටිය සංකල්ප. පැහැදිලි නේද පින්නතුනේ? ඒ ටික අයින් කළොත් ආන්න අපිට ස්වභාවික දර්ශනයක් බලන්න පුළුවන්. මේ ධර්මයේ දේශනා කරන අහිංසක මට මේක දිහා බලලා සමහර උදේ බොරුවක් වංචාවක් කරන්න කියලා චෝදනා කරපු අවස්ථා ඕන තරම් තියෙනවා. ඉතින් මං අහනවා, ඇයි මං ඔබට බොරුවක් කියන්න මොකක් හරි හේතුවක් තියෙන්න ඕනනේ? ඔබට හිතෙන්නේ මොකද්ද? මම මොන හේතුවකටද ඔබට බොරු කියන්නේ? දැන් මට මම මොකටද දැන් ඔයත්තන්ට හරි හිතෙනවා නම් කොයි හරි කොනක හරි සිදුවිලා කියන මං අහන්නේ, මං ඇයි බොරු කියන්නේ කාටවත්? මං ඒකයි අහන්නේ හැමතිස්සෙම. ඇයි මම කියන්නේ? මොකක් හරි හේතුවක් තියෙන්න වෙන්නේ. ඒක රසාවක් ගන්න වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මොනව හරි ධන ධාන්‍ය සම්පත් එකතු කර ගන්න හරි. තව මොනව හරි ඉතින් සමාජයේ කීර්ති ප්‍රශංසා මොකටද? ඉතින් මම කියනවා ඒ ඕන දෙයක් ධර්මයේ නැතුව වෙන මාර්ග නැද්ද ලබන්න? නේද? මුදල් හම්බ කරනවන ධර්මයේ කරන්න නෙමෙයි තියෙන්නේ. ඕන තරම් තියෙනවා වෙන මාර්ග තියෙනවා. සල්ලි හම්බ කිරීමේ මාර්ග. මගේ තාත්තා ව්‍යාපාරික වලට දක්ෂ කෙනෙක්. මාත් ඒ පොඩි කාලයක් ඉරපු කාලේ හරි ව්‍යාපාර වලට හරි දක්ෂයි. ඉතින් ව්‍යාපාර කළා වැඩි වෙරයි. බිස්නස් එකක් කළා නම් සල්ලි හම්බ කිරීම සඳහා. ඉතින් ඒක නිසා කියන්න තියෙන්නේ මම්වත් දන්නේ එහෙම දෙයක් කිව්වම මොකටද එහෙම දෙයක් කරන්න කියලා හිතා ගන්නත් බෑ. ඒකයි මං අහන්නේ ඔබටවත් හිතෙනවද ඇයි මං එහෙම කරන්නේ කියලා. හේතුවක් නැහැනේ නේ. විශේෂයෙන් ධර්මයේ කෙරෙහි බොරු කීම, අසත්‍යය ප්‍රකාශ කිරීම, ඇති දේ නැති කිරීම, නැති දේ ඇති කිරීම වරදක්. නරකක්. එයාට මේක මේ ලොකු හානියක් සිද්ධ වෙන දෙයක්. මොකක් හරි හේතුවක් තියෙන්න ඕන එහෙම දෙයක් කරන්න නම්. එහෙම නැහැ එහෙම දෙයක් අවශ්‍ය නැහැ. මේක විශ්වයෙන් ගලාගෙන එන සුන්දර වචනයක්. සොඳුරු වචනයක්. ඒකයි ධර්මයේ ගොඩක් දෙනෙකුට මිහිරි. ඒක අපි গুপ্ত වශයෙන් කැටි කරලා හදපු දෙයක් නම් ඒක එච්චර සුන්දර වෙන්නේ නැහැ. ඒක සුන්දරව දැනෙන්නේ මේකේ තියෙන නිර්වද්ද භාවය නිසා, අව්‍යාජ භාවය නිසා පෙනුතුනේ. ඒක සුන්දර වෙන්නේ ඒකයි. ඒ තරමට ඒක සුන්දර වෙනවා. ඉතින් මම අංග සම්පූර්ණ, සරුව සම්පූර්ණ කිසිම දෙයක් වරදින්නේ නැති එහෙම කෙනෙක් නෙමෙයි. දැන් බුදුරජාණන් වහන්සේගේ පසුපස යන ආනන්ද හාමුදුරුවන්ටත් වරදින තැන් තිබ්බා. තේරුණා නේද? සරියුත් හාමුදුරුවන්ගේ සිවුරේ කොනක් බිම ගෑවෙනකොට පොඩි හාමුදුරු කෙනෙක් පෙන්වුවා, මේක හදාගත්තා. ඉතින් මිනිස්සුෝ හැටියට, මානව හැටියට මේ කවුරුත් අඩුපාඩුකම් තියෙන පිරිස. ඉතින් අපි හැමදෙනාම එකතු වෙලා හරි දේ හොයමු. තේරුණානේ? දැන් මම මේ දේශනා කරද්දී ඔබ දන්නවනම් මට වඩා ඒකේ ඉහළ තලයක් ඔබ මට කියන්නේ. තේරුණා නේද? සයින්ස ඔයිට වඩා හොඳයි මේ මෙන්න මෙහෙම දැක්කනම්. ඔයිට වඩා හොඳයි මේක මෙන්න මේ විදිහට හිතුවනම්. හැබැයි ඒක සයින්සේ කියනවට වඩා පැහැදිලි තැනක් වෙන්න ඕන. එහෙමනම් ඒකට ඔබට අවසරය තියෙනවා. ඒ වගේම මං නිරන්තරයෙන්ම මං කියන දේ දෝෂක් තියෙනව නම්, වැරද්දක් තියෙනව නම් ඔබ හරි දේ ප්‍රකට කරන්න ඕන, පුරුදු කරන්න ඕන. තේරුණා නේද? ඔබ හරි දේ ප්‍රකට කරන්න ඕන, පුරුදු කරන්න ඕන, පුරුදු කරලා ප්‍රකට කරලා ප්‍රත්‍යක්ෂව ප්‍රකාශ කරන්න ඕන. දැන් මම දේශනා කරන්නේ ප්‍රත්‍යක්ෂ දෙයක් මට. ඔබත් ප්‍රකාශ කරන්න ඕන මොකද්ද? ප්‍රත්‍යක්ෂ දෙයක්. ප්‍රත්‍යක්ෂ නොවූ දේවල් එක්ක ප්‍රකාශයක් ඇති වුණාම ඒක කිසිම අර්ථයක් නැහැ පින්නතුන. ඒක හරියට අර අන්ධයන්ගේ ඇතාගේ ලක්ෂණ කීම වෙන්නේ. ප්‍රත්‍යක්ෂ නොවූ අයගේ සංවාද තියෙනවා ගුවන් විදුලි වල, YouTube එකේ නාලිකාවන් වල දානෝ. ප්‍රත්‍යක්ෂ නොවූ අය මේකට එකතු කරලා අලියගේ හැඩ කියනවා. ඒව විද්‍යාත්මක නැහැ, යථාර්ථවාදී නැහැ. ඒ නිසා ඔබට, ඔබ නිරන්තරයෙන්ම කල්පනා කරන්න, මගේ ජීවිතේ මම එකතු කරගත්ත දේවල් ගොඩවල් දෙකකට ගහන්න. මෙහෙම ගොඩවල් දෙකක් ගහන්න. මොකද්ද ගොඩවල් දෙක? එකක් ප්‍රත්‍යක්ෂ ගොඩ, අනිත් එක ප්‍රත්‍යක්ෂ නොවු දැනුම. දැන් දැම්මම කරන්න මේ වැඩේ දැන් කරන්න ඕන. මගේ දැනුමේ ගොඩ මේ. මේ මගේ ප්‍රත්‍යක්ෂ ගොඩ. ප්‍රත්‍යක්ෂ දේවල් 10ක් විතර කියන්න බලන්න. එහෙමත් නැත්නම් මම අහන්නම් ඉස්සෙල්ලම, දැනුමේ ගොඩ කොච්චර බරින් අපි කියමු, මනගන්න කිලෝ කීයක් බරද? ප්‍රත්‍යක්ෂ ගොඩ කිලෝ කීයක් බරද? මේ වැද තියෙනවා ප්‍රත්‍යක්ෂ ගොඩ, අර වැද තියෙනවා දැනුමේ ගොඩ. මේ දෙක මෙහෙම කළාම දැනුමද ඔබට වැඩි, ප්‍රත්‍යක්ෂද වැඩි? සාමාන්‍ය ලෞකික සම්මුති වශයෙන් ප්‍රත්‍යක්ෂ දේවල් කියන්න බලන්න. ගින්දර රසනේ කියලා අපි දන්නවා, ඒක ප්‍රත්‍යක්ෂයි. හැබැයි කොච්චර ප්‍රත්‍යක්ෂ වුණත් පින්නතුනේ සමහර වෙලාවල් වලට ඔන්න බලන්න, ඒ සම්මුති සත්‍යයන් වල ඉන්න අයව රවට්ටන්න පුළුවන්. දැන් වෙනිවැල් ගැට තිත්තයි කියලා අපි දන්නවනේ වෙනිවැල් ඔයද මේ කැලාවක් බලන්න ගියපු වෙලාවක ඒ කොල්ල කියනවා ආපු කට්ටියට මේ ගහේ එතනේම තිත්ත නැහැ පැණි රහයි කාලා බලන්න ඉතින් ඔක්කොම කෑවා එනේ හරි තිත්තයි බලන් කොච්චර දැනුම හිටියත් එහෙමයි එතකොට අර ගිනි පාගන තැනට ගිහිල්ලා කියන්නේ මම මන්ත්‍ර බලයෙන් ගිනි සිසිල් කරලා තියෙන පාගයන් තේරෙන නේද ඉතින් අර ඒ වගේ වෙනස් කරන්න පුළුවන්. පුදුමයිනේ. සම්මුති වශයෙන් සත්‍යයි කියලා හිතාගත්ත දේ වුණත් ඒක යම් ආකාරයක වෙනස් කරන්න පුළුවන්. ලෝකෝත්තර වශයෙන් එහෙමත් නැත්නම් පරමාර්ථ වශයෙන් ප්‍රත්‍යක්ෂ වූ දේවල් උඩ දිහා බලන්න. සම්මුති ප්‍රත්‍යක්ෂ දේවල් නෙයි. බලන්න ලෝකෝත්තර වශයෙන් ප්‍රත්‍යක්ෂ දේවල් තියෙනවද කියලා. දැන් ප්‍රත්‍යක්ෂ ගොඩවල් තුනක් වෙන්න ඕන. දැන් ලෞකික දැනුම, ලෞකික ප්‍රත්‍යක්ෂතාවය ඊළඟට වෙනම ගොඩක් හැදෙනවා තව ගොඩක් ලෝකෝත්තර ප්‍රත්‍යක්ෂතාවය. අන්න ඒව තමයි නැත්තේ. ලෝකෝත්තරයි 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 කියන වචනය නිරන්තරයෙන්ම මේ සමාජේ භාවිතා වෙන නිසා කුමකින්ද ලෝකෝත්තර වෙන්නේ කුමක් ස්වરૂපයකින්ද ලෝකෝත්තර වෙන්නේ කුමක් ස්වરૂපයක් ගන්නවාද ලෝකෝත්තර ස්වභාවය ඔබ දන්නවද කුමක් හේතුවකින් ලෝකෝත්තර කියලා ආමන්ත්‍රණය කරනවාද දැන් කියන්න බලන්න. ටිකක් අමාරු කාරණයක් දුන්නේ. පටලැවෙන එකක්. නමුත් ලියාගෙන අනිවාර්යෙන් සියලු දෙනා එන්න ඕන. මොකද ඔබේ නම බෞද්ධ. බෞද්ධ කියන්නේ ලෝකෝත්තර කියන එක තමයි. භව උද්ධ. භවය කියන්නේ මේ ජීවත් වෙන ජීවිතය භවය. මනුස්ස භවය මනුස්ස ආත්මය මේ හැම දෙයක්ම භවය භව උද්ධ ඒක ඉක්මෝ ආයම ලෝකෝත්තර වීම ලෝකෝත්තරයි ලෝකෝත්තරයි කියන්නේ කුමන ලක්ෂණ හේතුවෙන්ද දැනුමෙන් අනුමාන දේවල් කියන්න එපා පුළුවන් තරම් Tamanට ප්‍රත්‍යක්ෂ වැටහීමක් තියෙන දේවල් එක කතා කරන්න. තේරෙනා නේද? අපිට ආපු විභාග සම්ප්‍රදායෙම හොඳ නෑනේ. ඔක්කොම මතක තියාගෙන ලියන දේවල් නේ ඉන්නේ. ඒ වැඩේ එච්චර හරි නෑ. ඒ අධ්‍යාපන ක්‍රමය එච්චර හොඳ නෑ. ඒක පුරුද්දකට ගියාම දියුණුවක් වෙන්නේ නෑ. හැමතිස්සෙම දැනුම සහ ප්‍රායෝගිකත්වය එකටම වර්ධනය කරන්න ඕන දරුවාගේ. ශල්‍ය කර්මයක් කරන විදිය පොතෙන් ඉගෙනගෙන ඉගෙනගෙන ගිහිල්ලා කොහොමද කැපුවොත් එහෙම බොඩි එක. පොතේ තිබිච්ච තැන්වල කෑලි මේකේ නැහැ කියයි නේද? ඒ වගේ. එහෙම බෑ පෙන්නතුනේ. ලෝකෝත්තර ගොඩෙහි ඔබේ තියෙන දේවල් කියන. කියන්න බලන්න ලෝකෝත්තර ස්වરૂපයක් කියන්නේ ලෝකෝත්තර හැඩයක් ලෝකෝත්තර ගැන මොනවා හරි කතාවක් කියන්න බලන්න හැමෝම. මෙනු කියන්න බලන්න ලෝකෝත්තරයි කියන හැඩේ ස්වરૂපය. ඔව්. නම් මං අහන්නේ ලෝකෝත්තර ලෝකෝත්තර දේ ගැන අහන්නේ මං ලෝකෝත්තර ස්වરૂපය ගැන ලෝකෝත්තර ලක්ෂණ කියලා වචනේ පාවිච්චි කරමුකෝ දැන් අපි කියමුකෝ අපි මේ ගුණපාල මහත්තයාගේ ලක්ෂණ කිව්වා වගේ මං අහන්නේ ලෝකෝත්තර ලක්ෂණ. වචන වලින් විග්‍රහ කරන්න බෑ කියලා කියනවා. ඇයි ඒ විග්‍රහ කරන්න බැරි? අනිත් අය දෙන්න බලන උත්තර ඒකට එකඟ නම්.
වචන
සම්මුති ලෝකේ නිසා. හා කිසිවක්ම නැති තැන. කිසිවක්ම නැති. එතකොට අපි වචනය ඒක හලලා අර්ථය අරගෙන බැලුවොත් එහෙම ඒක හොඳයි. කිසිවක්ම නැති. කිසිවක්ම නැති කිව්වහම ශූන්‍ය වෙනවා. එතකොට ශූන්‍ය භාවයේ පරම ශූන්‍ය භාවයන් තියෙනවා. ශූන්‍ය භාවයත් ඉක්මවන්න පුළුවන්ද? ලස්සනයි ධර්මය. ලස්සනයි, හරිම ලස්සනයි. ශූන්‍ය භාවයත් ඉක්මවන්න පුළුවන්ද? පින්නතුනි, බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හරිම ආශ්චර්යයි. දැන් බලන්න ලස්සනට බුදුහාමුදුරුවෝ වැඩපිළිවෙලක් හදලා තියෙනවා පංච උපාදානස්කන්ධය දිය කරන්න. පංච උපාදානස්කන්ධය දිය කරන්න මහා පුදුම වැඩපිළිවෙලක් ලස්සනට හදලා තියෙනවා. මොනවද මේ අපි දිය කරන්න කියලා කියන්නේ? රූප උපාදානය, වේදනා උපාදානය, සංඥා උපාදානය, සංඛාර උපාදානය, විඥාන උපාදානය. මේව උපාදාන වෙන්න වෙන්න ලෝභ, ద్వේෂ්, මෝහ කියන එක හිර වෙනවා, තද වෙනවා වැඩි. රූප උපාදානයක් කරගෙන හිටියොත් එහෙම නේද? ඒක නිසාම බැඳෙනවා, ඒක නිසාම වෛර කරනවා, ඒක නිසාම තියෙනවා. දැන් ඔය ඒකන පෙම්වතුන් පෙම්වතියට ඒක නිසාම බැඳෙනවා. පෙම්වතිය අනම්මනම් කියපු ගමන් මරල මඩේ ඔබනවා. මුලින් කියන්නේ මුතු අතුරා පිළිගන්නම් නේ, ටච් මහලක් තනවන්නම් කියලා. ඊට පස්සේ බෑ කියපු ගමන් මං ඔබ මඩේ ඔබන්නම් කියලා තමයි කියන්නේ. දැන් තේරෙනා නේද? රූප උපාදානයේ නිසාම වෙන මොකවත් දන්නේ නැහනේ සාමාන්‍ය පුතග්ජනිය. දකින්නේ රූපේ, දකින්නේ රූපෙට තමයි ආස කරන්නේ, රූපෙට තමයි බැඳෙන්නේ. ඒක තමයි අධ්‍යාත්මයෙන් හදාගත්ත රූපය. ඒ රූපත් පින්නතුනේ එකිනෙකා බැඳෙන්නේ මහ පුදුම විදියට. සමහර අය ගන්ධ රූපයට බැඳෙනවා, සමහර අය ශබ්ද රූපයට බැඳෙනවා. තේරුණා නේද? ගන්ධ රූපයට බැඳෙනවා, ශබ්ද රූපයට බැඳෙනවා, රස රූපයට බැඳෙනවා. එහෙම විවිධ රූපවලට තමයි බැඳෙන්නේ. දැන් නිකන් අපි රූප කියලා හිතුවාම මනුස්සය දැන් පේනවනේ මොකද්ද මේ රූපේ කියන එකේ විශාලත්වය? නිකන් මනුස්සයෙගේ තියෙන හැඩයක් විතරක් නෙමෙයි, යම් කිසි ඒකේ ගුණ රසයකට බැඳෙනවා නම් ඒකට කියන්නේ රූපය කියලා තමයි. බලන්න ශබ්ද රූපය. ඇයි මේ රූපය කියලා කියන්නේ? සෑම ශබ්දයකින්ම රූපයක් තමයි මවන්නේ. එතකොට ගන්ධ රූපය සුවඳ රූප තියෙනවද? නෑ, ඒකෙත් රූපයක් මවන්නේ. දැන් සෙන්ට් එකක් ගැහුවාම මම දන්නේ ඒ රූපය මනුස්ස රූපයක් වගේ රූපයක්වත්, කොස්කෙඩියක් වගේ රූපයක්වත් හැබැයි නෙමෙයි. යම් කිසි රූපයක් ඒ තුල ආකර්ෂණයක් මැවෙන දෙයකට කියනවා ඒකට රූපය. මෙන්න මේ උපාදාන ගතිය හැම තිස්සෙම අපිට දිය කරගන්න පුළුවන් වැඩපිළිවෙලක් තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරේ. දිය කරන වැඩපිළිවෙලක්. ඡය කරන වැඩපිළිවෙලක්. දුරු කරන වැඩපිළිවෙලක්. ඒකරි කියනවා අපේ තියෙන මේ කෙලෙස් දිය කරනවා කියලා. මේ හිතේ තියෙන සිටිවිලි අල්ලගෙන තමයි මිනිස්සු ලෝකේ යුද්ධ ප්‍රශ්න සටන් සිද්ධ කරගන්නේ. වේදනා උපාදානය දිය කරනවා. වේදනා කියලා කිව්වාම පින්නතුනේ මේ මේ මේක හරි ප්‍රබල එකක්. නිවන් දොරටුව ඉතාම පැහැදිලි කරලා දෙන තැනක් වේදනාව. එක අවස්ථාවක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ත්‍රිවේදනාවෝ යමෙකෝ ඉක්මවයිද ඔහු මුළු බුද්ධ ශාසනයම දැනගත්තා වේ. මම මේ පාඩේ දැක්කාම මට නිකන් පුදුම සතුටක් දැනුනේ. මං ඉක්මනින් මෙතනින් කොහාටවත් හෙල්ලෙන්නේ නැතුව මේ පාඩේ ළඟම දවස් ගාණක් බලාගෙන හිටියා. ඔබට හිතෙන්නේ නැද්ද? ඇයිද හරි ලස්සන තැනක් නෙවෙයි ආයි කෙටියෙන්ම පිරිසිදුවම පැහැදිලිවම දේශනා කරලා තියෙනවා. මොකද්ද ත්‍රිවේදනාව යමෙකු ඉක්මවයිද ඔහු මුළු බුද්ධ ශාසනයම දැනගත්තා වේ. මට මුකුත් ත්‍රිපිටකේ කියවන්න ඕනේ නැ මේක ඉගෙන ගත්ත නම් ඇති. ඒක නිසා හරි විශිෂ්ට තැනක්. ඒතර මම ටිකක් නතර වුණා. මේක දැනගත්ත නම් හරි. සරලයිනේ ත්‍රිවේදනාවනේ සුඛ දුක්ඛ උපේක්ෂා. සුඛ දුක්ඛ උපේක්ෂා. හරි සරලයි. දන්න භාෂාව දන්න දේ ඉක්මවයිද බුද්ධ ශාසනයම දැනගත්තා වේ. දැන් ප්‍රශ්නේ වෙලා තියෙන ඉක්මව ගන්න බැරි වෙච්ච එකනේ. වේදනා ගැන විනුතුනේ විග්‍රහ කරනකොට ඒක සිය දහස් ගාණක්. අපි ධර්මයේ ඕක සිය ගාණකින් විග්‍රහ වෙලා තියෙනවා. මං කියන්නේ සිය ගාණකින් නෙමෙයි වේදනාවක ප්‍රභේදන හදලා නිම කරන්න බෑ. දැන් වර්ණවල සීමාවක් නැහැ නේ. දැනටම වර්ණ බිලියනයකින් එකක් ගන්න පුළුවන් gedara gana gena. වේදනාවන් වලින් ඕ මිලියන ගානක් තියෙන්නත් පුළුවන්. ට්‍රිලියන ගානක් තියෙන්නත් පුළුවන්. ඒක සීමා කරන්න බෑ. අනන්තං අප්පමෙයං කියන්න තමයි තියෙන්නේ. නානත්ත කාය, නානත්ත සංඥා, නානත්ත වේදනා තමයි. තේරෙනනේ? ඒක මහා පුදුමයි. මහා පුදුම දෙයක්. ඉතින් මේ මේ හැම ජීවිතයකම එක්තරා වේදනා ස්වરૂපයකින් හැඩගැස්සී තිබෙනා වූ ජීවිතයක්. ඒක සරලයි තේරෙනවනේ නේ? එහෙමද නැද්ද? බලන්න එකම වේදනා ස්වરૂපයක්ද මේ එක ජීවිතයකවත් තියෙන්නේ කියලා. එක ජීවිතයකවත් තියෙන එකම වේදනා ස්වરૂපයක් නෙමේ. එකම වෘතියේ ඉන්න එකම දෙන්නගේ එකම මානසික ස්වરૂපය නෙමේ. එකම සහෝදරයෝන්ගේ එකම ස්වરૂපය නෙමේ. එකම නෝන මහත්තයා හිටියට ඒකම වේදනා ස්වરૂපය නෝවේ. එකම දරුවෝ හිටියට ඒකම වේදනා ස්වરૂපය එකම දෙය නෙමේ. එහෙමනම් හැම කෙනෙක්ම යම් වේදනාවක් පදනම් කරගෙන ඒ වේදනා ස්වરૂපයෙන් තමයි ජීවත් වෙන්නේ. මමත් පින්නතුනි මොනවා හරි වේදනා ස්වરૂපයක් පටලවගෙන තමයි මේ ඉන්නේ. ඒක දැනගෙන පටලවාගෙන හරි නොදැන පටලවාගෙන හරි ඕනම කෙනෙක් ළඟ තියෙන්නේ එහෙමයි. දැන පටලවා ගන්න එකක් තියෙනවා, නොදැන පටලවා ගන්න එකක් තියෙනවා. හරියට දන්නේ නැතුව දියට වැටෙන අයත් ඉන්නවා, දැනගෙනම දියට පයින් අයත් ඉන්නවා. ගහගෙන අය ගොඩට ගන්න අයත් ඉන්නවා. අය මූදායිනි වෙනවම කට්ටියක් ඉන්නේ නේ. ගහගෙන අයව පීනලා ගන්න. ඉතින් මම හිතන්නේ අන්න ඒ වගේ ඉල්ලම් පරිප්පු කනගෙනේ තමයි මම. ගාගෙන ආය පීනලා ගන්න කීලි වෙලා ඌ පීනන්න ගියපු ගමන් ඉස්සෙල්ලම අල්ලගන්නේ අපේ අතකින් පයකින් කොහෙන් හරි අල්ලගෙන ඉවරලා අපිත් එක්ක ගිලිනවා නේ. ඇයි බයටනේ ඉන්නේ මිනිස්සයා. බලන්න බුදුහාමුදුරු කියන්නේ එහෙමයි, ඉල්ලම් පරිප්පු කාපු අය. රහතන් වහන්සේලා කියන්නේ එහෙමයි, ඉල්ලම් පරිප්පු කාපු අය කියලා කියන්නේ එන්නේ. එහෙම නෙමෙයිද? එහෙම තමයි. අගේට සැනසille ඉන්න පුළුවන්කම තීදි, අගේට පාඩුවේ ඉන්න පුළුවන්කම තීදි, අගේට සතුටෙන් ඉන්න පුළුවන් තීදි පරිප්පු කනවා. බණ කියන්න ගිහිල්ලා, මිනිස්සු හදන්න ගිහිල්ලා, මිනිසුන්ට කරුණාව දක්වන්න ගිහිල්ලා, මිනිසුන්ට උදව් කරන්න ගිහිල්ලා බැනුම් අහනවා. නින්දා අපහස ලබනවා. නිග්‍රහ ලබනවා. ඒ කාලේ මිනිසුන්ට කල්පනා කරන්න තිබුණේ අඩුම තරමේ එහෙමවත් කල්පනා කරන්න තිබ්බනේ, අනේ මේ සිද්ධාර්ථ කුමාරයාගේ පුතා මෙයාට පුළුවන් හොද්දට සැප විඳගෙන අර මාලිගාවට වෙලා ඉන්න, අනේ මේ දෙපා වෙහෙසවල අපේ ගමට මේ ඇවිල්ලා තියෙන බොරු ප්‍රචාරය කරන්න නෙමෙයි මේ මෙයාට මේ මොනවා හරි දෙයක් මෙයා ළඟ තුල ඇති කියලා කල්පනා කරන්න පුළුවන්. ඉතින් අපිටත් එහෙමයි. ඔය අපෙත් තියෙනවා, කොළඹ හතෙත් තියෙනවා, කොළඹ අතෙත් තියෙනවා, වන්දල් හැමතැනමත් තියෙනවා, සාකා සිය ගානක් තියෙනවා. ඔය කොයි ආරණ්‍යයකට ගියත් නිසංසලේ දාන ටික හම්බ වෙනවා, බෙහෙත් ටික හම්බ වෙනවා, කුටියකට වෙලා ස්වභාව සෞන්දර්ය රස විඳගෙන නිසංසලේ ඉන්න පුළුවන්. වෙනතුන් ගැන නෑ කියලාද? ඕන තැනක හම්බ වෙනවා. එන්න කිව්වොත් එන්නම් කියලා කිව්වොත් එපයි කියේද? මට කුටියද? අනේ නෑ, කුටියක් හදලා ඕන විදිහක එකක් දෙයි. එතකොට කල්පනා කරන්න ඕන, එහෙම ඉන්න පුළුවන්කම තියෙද්දී මේ දේශනා කර කර මේ මිනිස්සුන්ට අනුශාසනා කරන්නේ තතේව අනුකම්පාය. ඒ වචනේ දේශනා කරන්නේ ඉතින් ඒකම තමයි පින්නතුනි. යම්කිසි අනුකම්පාවක් තියෙනවා, ඒව ඉතින් භූමිකම්පාවල් වෙනවා. ඔව්, අනුකම්පාවක් තියෙනවා, ඒ භූමිකම්පාවල් වෙනවා. ඒක කාට වුණත් එහෙම උදා වෙනවා මිනිස්සුන්ට. ඉතින් මේ වේදනාව දිය කරගන්න බලන්න පින්නතුනි. වේදනාව දිය කරන්න. කොහොමද වේදනා දිය කරන්නේ? වේදනා නිරෝධෝ. නිරෝධ කරනවා, එහෙම නැත්නම් දිය කර හරිනවා කියන වචනේ මම පාවිච්චි කරනවා. වේදනාවක් ඇතුලේ තමයි වෛරය තියෙන්නේ, වේදනාවක් ඇතුලේ තමයි ආදරය තියෙන්නේ, වේදනාවක් ඇතුලේ තමයි හැමදේම තියෙන්නේ. වේදනාවක් පදනම් වෙලා නෙමෙයිද තියෙන්නේ? ඉතින් සමහර උදවිය මේ යම් යම් වේදනා රස විඳින්න පුරුදු වෙනවා. සමහර උදවියට කරුණා වේදනාව විඳින්න ඕන, සමහර අයට ආදරේ වේදනාව විඳින්න ඕන, සමහර අයට විරහවේ වේදනාව විඳින්න උවමනා වෙනවා. එක එක වේදනා, සමහර අය වෛරයේ වේදනාව රස විඳින්න පුරුදු වෙනවා. ඔය යක්කු කියලා කියන්නේ ඒගොල්ලන්ට. ඒගොල්ලන්ට වෛරයම තමයි ඕන, වෛරයම තමයි රස විඳින්න ඕන. සමහර අයට පාපේ වේදනාව විඳින්න හිතෙනවා. සමහර අයට සත්තු නිදහස් කරලා ඒ සතුට ලබන්න ආස හිතෙනවා. සමහර අයට සත්තු මරලා ඒ වේදනාව විඳින්න හිතෙනවා. සත්වයා කියන්නේ මහා පුදුම අමුතු දෙයක්. හරක් මරන මිනිස්සෙක් දවසක් අර ලිපියක් දාලා තිබ්බා. එයාට දවසට ගිහිල්ලා හරකෙක් මැරුවේ නැත්තම් නිකන් කෑවේ නෑ වගේලු. ඒ කියන්නේ මේ වේදනාවට එයා ඇබ්බැහි වෙලා. මේක ඉගෙන ගන්න හොඳට යමක්. ඔබත් යම් වේදනාවක ඇබ්බැහි වෙලා ඉන්නේ. ඒ ඇබ්බැහි වෙච්ච වේදනා ස්වરૂපය සහ ලක්ෂණ ටික අඳුනගන්න. මොනම හරි සැම්පල් එක මොනම හරි විදිහේ හැඩයක තමයි තියෙන්නේ. අපි ගමේ කියන්නේ නේ ඔය මොනව හරි සැම්පලයක් කියලා කියන්නේ ඒ වගේ තමයි. ඒ විදිහට මොනව හරි හැඩයක් තියෙනවා. අන්න ඒකෙන් තමයි මම කියන ඉමේජ් එක බොඩි එක හැදිලා තියෙන්නේ. ඒ වේදනා ස්වરૂපයට තමයි යම්කිසි ස්වરૂපයක් තියෙනවා නම් වේදනා ලක්ෂණ ස්වરૂපයක් ඒ ස්වરૂපයට තමයි මම කියන ප්‍රකාශනය නම් කිරීම සිද්ධ වෙන්නේ. වෙනස් වුණාට එකමද දැන් අපි පහන් දැල්ල තමයි උදාහරණය. හැමදේම ෂය වෙනවා. ඔය කියන විදියට ෂය වෙනවා. ෂය වෙනවා. ෂය වුණාට තියෙනවා. වේදනාවක් තියෙමයි නේ. බලන්න නැද්ද කියලා. මේ වේදනාවල් හැම මොහොතකම ෂය වෙනවා. ඒක මිලියන ගානකින් ට්‍රිලියන ගානකින් මේ වෙනස් වෙනවා. හැම මොහොතක වේදනා ඒ දැන් මේ ඊට තප්පර ගානකට හිටපු වේදනා ස්වરૂපේ නෙමෙයි දැන් තියෙන්නේ. හැබැයි තියෙනවානේ. ආ තියෙනවානේ. වෙනස් වෙමින් පවතිනවා. වෙනස් වෙමින් තියෙනවා. ඒකේ මූලික ආකෘතිය වෙනස් වෙන්නේ නැහැ. ඒෂය වේවි කොහොම හරි පහන් දැල්ලේ තියෙන මූලික ආකෘතිය වෙනස් වෙන්නේ නැතුව ඒක එහෙම පවතී. කොහොමද මේ වේදනා නිරෝධ කරන්නේ? නිරෝධ කරගත්තොත් හපන දක්ෂයා. එයා තමයි බෞද්ධයා. කැමති වේද කෙනෙක් වේදනා නිරෝධ කරන්න? ඈ මූලික වෙච්ච හේතුව. ඔව්. වේදනාව ඇති වෙන්න මූලික වෙච්ච හේතුව දුරු කර ගැනීම. මොකද්ද මූලික වෙච්ච හේතුව? ඈ එහෙනම් ඉතින් මිදෙන්න තමයි තියෙන්නේ නේද? හෑ විඳින් තියෙන්නේ මට නෑ. මේක මේ මේක දෙක දෙපැත්තක්. අර අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය කියන වගේනේ. වේදනාව නිසා මම හැදෙනවා, මම නිසා වේදනාව තියෙනවා. අන්න ඒ වගේ එකක් තියෙන විතර. අතහැරීම බොහොම ලස්සන වචනයක්. බුද්ධ ආගමේ බොහොම අතහැරීම කියන එක හරියට පුරුදු වෙලා තියෙන ඔය පුරුදු වීම නිසා ගොඩාක් දෙනෙක් අතහැරීම කියලා ගැටීම තමයි ජීවිතේ පුරුදු කරගන්නේ. අතහැරීම කියලා ගැටීම තමයි ගොඩක් අය සිද්ධ කරගන්නේ. ඉතින් වෛරයට ගොඩාක් බරයි, තරහා වීමට ගොඩාක් බරයි. ඉතින් අතහැරීම කියලා මං අහන්නේ අත්හරින්නේ ඇයි අපි? අල්ලගත්ත නිසානේ. අල්ලගත්තේ නැත්තම් අත්හරින්න ඕනේ නැහැ. දැන් කඩේට ගිහිල්ලා මාලයක් ගෙනල්ලා, රත්තරන් මාලයක් ගෙනල්ලා, දැන් ඊළඟට ඒක ගෙනාපු නිසා අත්හරින්න වෙනවා. එහෙනම් අපි මොකද්ද කරන්න ඕන? අත්හරින්න නෙමෙයි ඉස්සෙල්ලම කරන්න ඕන. අර කඩේට ගිහිල්ලා මාළේ ගේන එක නතර කරගන්න ඕන. ආ ගේන්න නැතුව ඉන්න ඕන. කඩේට ගිහින් මාළේ ගේන්න නැතුව ඉන්න ඕන. ඊට පස්සේ අත්හරින්න උමු නාද? නා අත්හරින්න දෙයක් නැහැ. අත්හරින්න දෙයක් නැහැ. මේ ලෝකේ අත්හරින්නෙත් මිනිස්සු හේතු දක්වාගෙන හේතු දක්වාගෙන අත්හරින විට පින්නතුනි අපි ඒ හේතු අල්ල ගන්නවා. ඒ හේතුව අල්ල ගන්නවා. දැන් ඉඩම් දෙනවා පුතාට. ඒ ඉඩම දුන්නේ පුතා නිසා මිස වෙනත් කෙනෙකුට නෙවෙයි. තේරෙනවද? ඒ අතහැරීම හේතුවක් තුල මගේ පුතා වීම නිසා මම ඉඩම එයාට දුන්නා. වෙන කෙනෙකුට අල්ලපු ගෙදර කෙනාට දෙන්නේ නැහැ. තේරෙනවද? අනේකින් තේරුම් ගන්න. එතකොට අත්හැරීම ඇතුළේ මොනවා හරි අපි හේතු හදා ගන්නවා. නිවන් දැකීම සඳහා මම මේක අත්හරිනවා. එහෙමත් සමහරව දුවි අත්හරිනවා. ඒ කියන්නේ යාට නිවන කියලා පිළිබඳව මුකුණු මොනම විදියකින්වත් අදහසක් නැහැ. අවබෝධයකුත් නැහැ. ඒක කොහේ තියෙනවද දන්නෙත් නැහැ. කවද ලැබෙනවද දන්නෙත් නැහැ. ඒක දැක්කා මොනව වෙනවද දන්නෙත් නැහැ. නිවන් සැප ලැබේවා කියලා ඉතින් ප්‍රාර්ථනා කරනවා. මන් දන්නේ ඒක මිනිස්සුන්ට ඒක ගැන මොන ලොකු චිත්‍රයක් තියෙනවා කියලා. නිවන් සැප කවුරු ප්‍රාර්ථනා කළාට ලොකු චිත්‍රයක් තියෙනවද නිවන ගැන? ලොකු අදහසක් තියෙනවද? ඒ ගැන ලොකු අදහසක් නැහැ. දවසක් අර අපේ එක මහත්මයා කිව්වා වගේ බුදුහාමුදුරෝ ඔච්චර ගැඹුරු බණ මොකට දේශනා කරාද කියලා. හරි ලස්සන වචනයක් ඒක. එතන කියනවා මොකට කිව්වද මෙච්චර ගැඹුරු බණක්? ඈ නොගිය ඉන්න තිබ්බනේ. දැන් පින්නතුන් මේ ටිකක් කල්පනා කරන්න, විදර්ශනා කරන්න මේ මැලි වෙන්න එපා. කම්මැලි වෙන්න එපා. විදර්ශනා කරන්න. බුදුහාමුදුරුව ඔළුව පැලෙන්න වගේ වේදනාවක් එනකම්ම මේක විදර්ශනා කළා කියලා අපිට තේරෙනවා. උන්වහන්සේට මධ්‍යම ජාමේ වෙනකොට ඔළුව පැලෙන්න වේදනාවක් ආවා. එතකොට උන්වහන්සේ ඒ වේදනාවට ප්‍රකාශයට උත්තරයක් දුන්නා. මගේ ඔළුව හත් කඩකට පැලුණත් මම මේක අත්හරින්නේ නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේට එනවා ඔබේ ඇඟේ ලේ මට ඇටමස් නහර සිඳිලා වියලිලා ගිහිල්ලා මේ ගහ යට අර නයි හැවක් වගේ තියේවි. සර්ප හැවක් වගේ තියේවි. එසේ වුවත් ලේ සිඳිලා ගියා. මම මේක අත්හරින්නේ. අන්න එතකොටයි වෙනදුනේ මාරයා පලා ගියේ. එතකොට මෙන්න මේකට කියනවා පින්නතුනේ සතර සම්‍යප්පදානේ ආරද්ධ වීරිය. ඉතින් මේක නැතුව කිසි කෙනෙකුට සත්‍ය අවබෝධ කරගන්න බෑ. මේක නැතුව කිසි කෙනෙකුට සත්‍ය අවබෝධ කරන්න බෑ. ඔබත් එසේම විය යුතුයි. මං කියන්නේ ගහපල්ලට ගිහිලා ඒ විදියට ඉන්න කියලා. ඒ කයෙන් කරන්න ඕන ටික නෙමෙයි කරන්නේ. අර මානසික ඒ සටන ඔබ අනිවාර්යෙන් සෙදගා. දැන් බලන්න මාරයට ඉඩ නැහැ නේ. මාරයට පෙන්වන්න පුළුවන් අවසාන තුරුම්බු දෙක තුනක් ගැහුවා. තියෙන ආසිය ඔක්කොම ගැහුවා. දැන් ගන්න කොලයක් නැහැ. ඊට වඩා ඉහළ කොලයක් තිබ්බ බුදුහාමුදුරු ළඟ. දැන් බූරුව ඔලිනුත් බණ කියනවා නේ, මම දන්නේ නැහැ. මාරලන්න දැකලා තියෙනවනේ අපි. ආයිට වැඩි දෙයක් නැහැ. මොකද කරන්නේ? මාරයට දිනන්න දෙන්න බෑනේ. තේරුණා නේද? මාරයට දිනන්න දෙන්න බෑ. මාරේ පරාත කරන්න, මාරේ එන්නෙම මොනවා හරි දෙයක් කියලා මේ බඳවන්න. දැන් බලන්න පින්නතුනේ, මාරේ රස්සාවකට බඳව ගන්න පුළුවන්ද කියලා බලනවා. රස්සාවකට බැඳෙන්නේ එයා රස්සාවේ වෘත්තීය තෘප්තිමත් භාවයත් ලැබෙන වැටුපත් කියන දෙක මුල් කරගෙන එයා රස්සාවට බැඳිනවා. එතකොට මේ සමාජයේ හැදී වැඩි එනකොට තරුණ දරුවෙක්ව ඊළඟට එක්ක ස්ත්‍රියකට බඳවන්න බලනවා. එහෙම නැත්නම් පුරුෂයෙකුට බඳවන්න බලනවා. ඒකටත් බැඳුණොත් ඔව් බැඳගත්තා නම් ගහ බම්බරේ කියලා ජීවිත කාලෙම ඉතින් ගහගෙන යන්නයි තියෙන්නේ. බෙරේ හැමදාම තියෙන. ඒකත් බැඳීමක් තමයි. ඒවා ඉතින් සම්මුති වශයෙන් ඕන. මම කියන්නේ මේ මානසික උපාදාන වශයෙන් මේව ලියා ගන්න පුළුවන්. මානසික උපාදාන වශයෙන් සම්මුති වශයෙන් තියෙන්න ඕන කාටත්. තිබුණාවේ මානසික වශයෙන් මේ තේරුම් ගන්න එහෙම එකක් තියෙනවා කියලා. මොනම හරි දෙයකට බඳවන්න තමයි බලන්නේ. බය කරන්න තමයි බලන්නේ. බය කළා හේතු දක්වලා තියා ගන්නයි බලන්නේ. දැන් පින්නතුනේ ගොඩාක් දෙනකොට හිතෙනවා මේ 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 මම මාව නැති වෙන්න හදන්නේ. ඉතින් කවුද කැමති මාව නැති වෙනවට? දැන් මේ ධර්මය අහගෙන යනකොට හිතෙනවා මේ අපිට හතුරුකමක් කරන්නේ. මාය වෙන්න ඔය ඔය හතුරුකමක් කරන්නේ. ඔය බණ සම්පූර්ණ සතුරු බණ. ඔය බණට බැනපිය. ඔය උඹ මරන්න හදන්නේ, උඹට විපතක් කරන්න හදන්නේ. ඇත මාව බේර ගන්න ඕන. දැන් නුවණක් තියෙනවා නම් කියන්න ඕන. ඔව් මාරේ මං ඒක තමයි කරව ගන්න ලෑස්තිය. ඈ ඔව් ඒක තමයි මං කරන්න ලෑස්තිය. මාව විනාශ කරන්න මං හදන්නේ. ආයෙමද? ඉතින් මමනේ ඔය ඔක්කොම දුන්නේ හැදුවේ මේ 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 හරියට වෙනුදුනේ. මේක හරියට මේ ධර්මයේ තැන් තැන් වල පෙන්නලා තියෙන්නේ මේ මව්පියන් මරනවා වගේ වැඩක්. කෙනෙකුට සිත් පහළ වෙන්නේ නැහැ නේ මේ මව්පියෝ එලවලා දාන්න. නමුත් වෙනුදුනේ මේ මාරයා කියන්නේ අපේ මව පියා. එයා තමයි මේ ඔක්කොම දීලා තියෙන්නේ. ඉතින් සානුකම්පිත බවක් තියෙනකොට ඇත්තටම මේ අපිට හිතෙන්නේ නැහැ එයා වෙලවන්න. ඇයි? එයානේ හැදුවේ. එයානේ ගොඩනැගුවේ. එයානේ මේකේ ඔක්කොම අයිතිකාරයා. මාරය කියනවානේ ඔය ඇසත් මගේ, කනත් මගේ, නාසයත් මගේ, මේ ශරීරයත් මගේ, ඔය ලස්සන ශරීරය ඔය ඔක්කොම දුන්නේ මම. ඉතින් ඔබ මාව මෙතනින් එලවන්නේ ඇයි? මොකක්ද දෙන උත්තරේ ඔබ? ඔබට දෙන්න උත්තරයක් තියෙනවා. මාරය කියන කතාව ඇත්තද නැත්තද? ඒක ඇත්තනේ. ඒක ඇත්ත. හරි. දැන් ඊළඟට දෙන උත්තරයක් දෙන්න ඕන ඔයාගෙන් ගැලවෙන්න. ඔව් මාරයට ඔකට ලස්සන උත්තරයක් දෙන්න. මාරය හොඳට අපි කියව ගන්න ඕන. මාරය හොඳට නුවණින් කියව ගන්න ඕන. මාරේ නෝනින් කියව ගත්තොත් අපිට පුළුවන් එයාට උත්තරයක් දෙන්න. මාරේ ඔබ හැමදාම රැවට්ටුවා. රැවට්ටුවා. අපිට කිසි දෙයක් සදාකාලික දේවල් දීලා නැහැ. අමරණීය දේවල් දීලා නැහැ. පොඩි කාලෙකට නුඹේ යයි සිතාගෙන හිටපන් කියලා දුන්නා. දැන් මේ ශරීර දීලා තියෙන්නේ අවුරුදු 80ක් වෙනකන් 90ක් වෙනකන් උපරිම දාමුකෝ 100ක්ම කමන්නේ වැඩිපුරත් එක්ක 100ක්ම ඔබ නුඹේ කියලා හිතාගෙන හිටපන්. අපි මේ වැඩේ කරනවද නැද්ද? ලස්සනට කරනවා. මාරේ එක එක දේවල් දීලා තියෙනවා. මේ පන්සල කියලා ඉඳා හිතාගෙන හිටපන්. මේ ගෙදරයි කියලා හිතාගෙන ඉඳපන්. මාරේ ඉතින් හොඳ වචන කතා කරන්නේ නැහැ නේ උඹේ කියලා තමයි කියන්නේ. නුඹ කියන එක ඔය බිඳිලා ආපු වචනයක් ඒකේ. සබ්බය සබ්බය ඝන වචනේ මේ හිතන්න එපා. අපි නුඹේ ගෙදර කියලා හිතාගෙන සිටපන්. නුඹේ පංචස්කන්ධය කියලා හිතාගෙන සිටපන්. නුඹේ ආත්මය සිතුවිලි සංකල්ප හවල් කෙනා කියලා හිතාගෙන ඉඳපන්. අපි මේ ඔක්කොම දිය කරන්න ඕන. මේ ඔක්කොම දිය කරන්න. මඤ්ඤමානෝ බද්දෝ මාරස්ස. මමත්වයේ ස්වરૂපයට බන්ධනය වෙනව නම් එකතු වෙනව නම් මාරයට බැඳී යාම. අමඤ්ඤමානෝ මුත්තෝ පාපිමතෝති. මමත්වයේ ස්වરૂපය එයා නිරුද්ධ කරනවා නම් එයා මාරයාගේ නිරුද්ධ වෙනවා. ඒ කතාව සම්පූර්ණ ඇත්තනේ නේ. හැමදේම බලන්න හිතාගෙන ඉන්න. ටිකක් කාලයක් යනකොට ළමයෙකුත් ලබා දෙනවා ගී පින්නතුන්ට. හා මේ ළමයා නුඹේ කියලා හිතාගෙන ඉඳපන්. මේ ආදිය මේ නොයෙකුත් දේවල් හැමදේම නුඹේ කියලා සිතාගෙන ඉන්න කියලා අපිට දීලා තියෙනවා. අපි එහෙම හිතාගෙන ඉන්නවා. මේ තීරණ ගන්න එපා. මේක තේරුම් ගන්න. ආයෙනම් මොකද්ද දැන් අපි ගන්න ඕන තීරණේ කියලා තීරණයකට එන්න යන්න එපා. එතකොට එකක් අතහැරලා තව එකක් අල්ලගත්ත වෙනවා. මේව මගේ නෙමෙයි කියලා හිතන්න යන්න එපා. එහෙම වුණොත් මේව මගේ නොවේ කියලා හිතාගන්න ගියොත් එහෙම යා මූසලෙක් වෙනවා. එහෙම කියමු. මේව මගේ නෙමෙයි කියලා හිතාගන්න ගියොත් මූසලෙක් වෙනවා. ඇයි කිය? යුතුයකම් ඉෂ්ට කරන්නේ, වගකීම් ඉෂ්ට කරන්නේ, මොකක්වත් කරන්නේ නැහැ. හරියට අපි වගේ. ඒක ඉතින් දායකයෝ දකින්නට කැමති නැහැනේ. පන්සල ලස්සනට තියාගෙන හිටියොත් ඔන්න හෝටල් වගේ හදාගෙන, ඔය මාලිගා මන්දිර වගේ හදාගෙන ඔය ඉන්නේ කියලා. කැතට මේ බැද්ද වැවිලා අරේ මේ වෙලා මකුළු දෙක කැල්ලද අනේ හරි හොඳයි නේ. හැමදෙරු කිසි දෙයකට ආස නැහැ නේ. හරි ෂෝ. ඉතින් මිනිස්සු අපේක්ෂා කරන දෙයට අනුව පොඩ්ඩක් අර අපි ඉන්න ඕන නිසා මේ විදියට ඉන්නේ අපි අතුපත ගා ගන්න නැතුව. ඒක පුදුම දෙයක්. ඒකට හේතුව මේ සමාජය තුළ ඍණාත්මක දර්ශනයක්. ඒ කියන්නේ වැඩිය හොඳ නැහැ, යන්තම් ඇති, මලාම ගෙනියන්නද, අපි මැරෙනව නේද කියන චින්තන වලින් පෝෂණය වෙච්ච සමාජයක් තමයි අපිට තියෙන්නේ. ඒක නිවනක් නැහැ. අර කාලකන්ණි බව විතරයි තියෙන්නේ. තේරෙනා නේද? කාලකන්‍නි බව විතරයි තියෙන්නේ. ඒ කාලකන්‍නි සිතිවිලි වලට කවදාවත් සත්‍ය අවබෝධ වෙන්නේ මොනෝහර දේවල් ටිකක් ওই විකාර ටිකක් කර කර ඉඳලා දැඩි වෛරය දැඩි ක්‍රෝධය තියෙන නිසා මේ මිනිස්සු ගිහිල්ලා සතර අපායන් වල වැටෙනවා. දෘෂ්ටිගත වීම සඳහා නොවේ ධර්මයේ දෘෂ්ටි සංසිඳවා ගැනීම උදෙසා. තමා තුළ මේ සිද්ධිදාමය වෙනවද කියලා බලන්න. දෘෂ්ටි වලින් තමන් සංසිඳෙනවද නැත්නම් දෘෂ්ටිගත වෙනවද කියලා බලන්න. දෘෂ්ටිගත වෙන්න එපා. මේ ධර්මය හාල හරි කියලා දෘෂ්ටිගත වෙන්නත් එපා, වැරදි කියලා දෘෂ්ටිගත වෙන්නත් එපා. තේරෙනා නේද? හරි කියලා දෘෂ්ටිගත වෙන්නත් එපා, වැරදි කියලා දෘෂ්ටිගත වෙන්නත් එපා. අපි ළඟ තියෙන ඝන වෙච්ච තැන්, දිට්ටිගත වෙච්ච තැන්, සංකල්පිත තැන්, උපාදාන තැන්, වේදනා කඳු කඳු ඇති තැන් පොඩ පොඩ දිය කරලා දානවා, එච්චරයි. ඊට පස්සේ ස්වභාවයෙන් ඔබට සත්‍ය ලැබේවි. අපිට තියෙන්නේ අපේ ආසනේ හදාගන්න. ඒ ආසනේ හදාගත්තාම ස්වභාවයෙන්ම අනිත් දේවල් ලැබෙනවා. නිවන ලෝකෙ නොමිලි ලැබෙන දෙයක් කියන වචනේ භාවිතා කරලා තියෙනවා. නොමිලේ ලැබෙන නිර්වාණය ලබා ගන්න. දැන් ඉතින් කල්පනා වෙයි මේ මොකද්ද ඒ කිව්වේ කියලා. තෝ ඔය වගේ දේවල් තේරෙන්නේ නැහැ. ඔය වගේ දේවල් කිව්වහම තමයි අපිට බැනුම් අහන්නේ. ඒක හරි ගැඹුරු වචනයක්. හරි මම හිතන්නේ යාර මුළු බුද්ධ ශාසනයම පිළිබඳව මහා පෘතුල දැනුමක් තියෙන්න ඕනේ ඒ කාරණේ තේරුම් ගන්න. ඒ වෙනත මොකද්ද මේ අnder දෙමලින් කියලා තමයි කියන්නේ අපිට. ඉතින් කරන්න දෙයක් නැහැ. ඉතින් මිනිස්සයාට අනුකම්පා කරන්නනේ අවිල්ල දෙන්නේ. ඉතින් දිගටම අනුකම්පා කරන්න තමයි වෙන්නේ. නොමිලි ලැබෙන දෙයක් කියලා ඇයි ඇයි මේ වචනේ පාවිච්චි කරන්නේ? ඔබට හිතෙන විදිහට කියන්න බලන්න. ඒ ડોක්ටර් කියනවා ඇයි නොමිලේ ලැබෙන දෙයක් කියලා කියන්නේ. වීර්යයක් අවශ්‍ය වෙන්නේ නැහැ කියලා ડોක්ටර් කියනවා. හරි. දැන් මේක වැරදි විදිහට වටහා ගන්නවා ගෞරව. හරි. දැන් ඒක සරක කිව්වා අමුදුර වීර්ය කරන්න ඕන ඔරුව පැලුණත් මේමයි අරකයි මේකයි කියලා. මේ දැන් කියනවා වීර්ය කරන්න ඕනේ නැහැ කියලා. මොකද්ද මේ කියන්නේ කියලා ප්‍රශ්නයක් ඇති වෙනවා. එතන වීර්ය කරන්නේ තියෙන තමන්ගේ අර මාර බලවේගය විනාශ කිරීමට මිස එන දෙයකට නෙමෙයි. එතකොට ඒකට වීර්ය අවශ්‍ය කරනවා. මෙතන මේ කතා කරන්නේ වෙනම පැත්තක් ගැන. මෙතන මේ කතා කරන්නේ නිවන කියන ස්වરૂපය ධර්මතාවය ගැන. අන්දන්නේ ඒක පැහැදිලි කරගන්න තව. දැන් උදාහරණයක් කියන්නකෝ තවත්. මොන දැන් මම අතෙහි යමක් තබාගෙන ඉන්නවා. දැන් මට මේ තබාගෙන ඉන්න දේ ඉවත් කිරීම සඳහා පොඩි වීරියක් ඕන. දැන් මම මේක තබන්න නම් මම මේක මෙතෙන්ට අරගෙන ගිහිල්ලා මෙහෙම තියනවා. එහෙම අපි උදාහරණයක් ගමුකෝ. අපි බිමට පාත් කරලා තිබ්බත් ඒත් එහෙමනේ. ඒක අරගෙන ගිහිල්ලා දෙන්න තියන්න වීරියක් ඕන. දැන් වීරියක් නැතුව මේක කරන්න බෑ. මේ මේ මේක අයින් කරන්න බෑ වීරියක් නැතුව. එතකොට අපේ හිතේ රැඳිච්ච දෙයක් කෙලෙස් ධාමයක්, උපාදාන ධාමයක් තියෙනවනම් ඒක අයින් කරන්න බෑ වීරියක් නැතුව. අන්න මෙන්න මේ දේවල් පටලවල ගත්තට පස්සේ අපේ උදවිය වීරියක් කරන්න ඕනේ නැහැ. අනේ නේ අතරමං වෙනවනේ. අතරමං වෙනවා. පව්. ඒ නිසා ධර්මයේ සරලව ගන්න එපා. මොනවා කිව්වත් අපි මේ දවස්වල පුරුදු වෙලා හිටියා. සම්මර්ෂණය කිරීම සඳහා පුරුදු වෙලා හිටියා. කිසි දෙයක් ගන්න ගියේ නැහැ. අපේ පින්නතුන් කරන්නේ ටක් ගාලා අර හරක් වගේ චක් කිව්වම යනවා, හෝ කිව්වම නතර වෙනවා. එහෙම කරන්න එපා. සම්මර්ෂණය කරන්න, හැම තිස්සෙම සම්මර්ෂණය කරන්න. තමන්ම සම්මර්ෂණය කරලා තමන්ටම ප්‍රත්‍යක්ෂ වෙන අන්දමින් කටයුතු කරන්නට නුවණ දියුණු කරගන්න පින්නතුනේ. අනේ මන්දා මේව කිව්වම නේද සමාජයට මේ තේරෙනවද කියලා. ඉතින් ගොඩාක් අය මේ මේක මේක කියන්න නැතුව නතර කරන්නේ ඒකයි ස්වාමීන් වහන්සේලා. දැන් බලන්න ගොඩාක් ස්වාමීන් වහන්සේලා දර්ශනය කරන්න හිටපු හාමුදුරුවරු දැන් ගොවිතැන් කරනවා. උන්වහන්සේලා ගොවිතැන්පත් කරගෙන පාඩු ඉන්නවා. ඒකට හේතුව මේක තේරෙන්නේ නැහැ මිනිස්සු. තේරුම් ගන්න උත්සාහ කරන්නේ, විදර්ශනා කරන්නේ. කියනකොට ධර්මයේ කියනකොට ඔය ධර්මයටත් බැනලා ගහලා තමන්ට තේරෙන්නේ නැත්තම් හිමින් විදර්ශනා කරලා තේරුම් ගන්න. ඒක කාටවත් ලෝකේ අයහපතක් අනර්ථයක් වෙන්නේ නැති දෙයක් නිසා තමන්ට හරි නැත්තම් සද්දෙනතු ඉන්න. නමුත් නිවන කියන දේ අර අසංකාරික ධර්මයක් නිසා ඒක ලබා ගන්න බෑ. එතෙන්ට යන්නත් බෑ, ගන්නත් බෑ, එතන නතර වෙන්නත් බෑ, ඉන්නත් බෑ. එහෙමනේ අපි නිවන ගැන කතා කරේ නේ. නැ ගතින්, නැ තිතින්, නැ උපජ්ජින්. ඒ උපජ්ජන්ති කියලා කතා කරේ. එහෙම උපදින්නෙත් නැහැ. දැන් මේක තේරුම් ගන්න හරි අමාරුයි. නමුත් ඉතින් හරි සරලයි. අර ටික දිය කර ගන්න ඕන. රූපය, වේදනාව, සංඥා දිය කර ගන්න ඕන, සංකාර දිය කර ගන්න ඕන, විඥාන. දිය කර ගන්නවා කියන එකෙන් අදහස් වෙන්නේ මොකද? රූප නැතුව ඉන්නවා ඇති මෙයා. ඒ කියන්නේ මෙයාට මුකුත් වේදනාවක් නැතුව ඇති. මොනම සංඥාවක්වත් නැතුව ඇති. මොනම සංකාරයක්වත් නැතුව ඇති. මොනම විඥානයක්වත් නැතුව ඇති. දිය කරගෙනනේ මොකුත් නැහැ. නෑ වෙනතුර එහෙම තේරුම් ගත්තොත් ඒකත් හරිද? දැන් මට පේන විදිහට මම මේ කියන්නේ මං කියන එක වැරදි වෙන්නත් පුළුවන්. ඔබ විදර්ශනා කරලා බලන්න. පැහැදිලිද? වැරදි වෙන්නත් පුළුවන්. හරි වෙන්නත් පුළුවන්. ඔබ විදර්ශනා කරලා බලන්න. මං එහෙම කියන්නේ මට වැරදි කියලා තේරෙන්නේ නෑ. මට හරි කියලා තේරෙනවා. මට හරි කියලා එහෙම තේරුණයි කියලා ඔබ ඒක එසේ පිළිගත යුතු වෙන්නේ නැහැ. ඒක මටනේ හරි කියලා පේන්නේ. මට විෂය වෙන පරිදි ආනන්ද හාමුදුරුවන්ගේ ඥාණයට විෂය වෙන පරිදි කියලා විතරයි මට කියන්න වෙන්නේ. මම මේක හරි කියන්නේ නැහැ. අනිත් අයට නම් හරිම දේ කියන්න පුළුවන් ඇති. මම දන්නේ නැහැ මට මගේ දෝෂයක්ද කියලා නේද? හරි කියලා ඒගොල්ලෝ කියන්නේ මොකද්ද? අඩුම තරමේ Tamanටවත් ප්‍රත්‍යක්ෂ නැති කොහේ හරි අවසාන හිර වෙනකොට පොතක් අල්ලලා පැනලා දුවන කට්ටිය හරිම හරි කියලා කියන අය. මේක තමයි පින්වත්නි හරිම මාර්ගය කියලා කියන. කොහොමද ඒක කියන්නේ? පොතේ තියෙන්නේ. මග වැරදුණු මන් දන්නේ පොත තමයි තියෙන්නේ. පොතත් එක්ක ප්‍රශ්න විසඳ ගන්න. පොත් සාක්ෂියට තියලා කියන කියන්නේ නැති කෙනෙක් හම්බ වෙච්ච එක ගැන සන්තෝෂ වෙන ස්වාමීන් වහන්සේට නේද? ඔයත් සන්තෝෂ වෙන්න ඕන. හරි භයානකයිනේ පොතක් අල්ලලා තියලා මෙන්න මේකත් එක ප්‍රශ්න විසඳ ගන්න කියලා කෙනා පැනලා දුවනවා. ගොඩක් ස්වාමීන් වහන්සේලා ගොඩක් ගිහි අය ඉන්නෝ එහෙම. මේ පොතෙන් තමයි ප්‍රශ්න විසඳ ගන්න. ඉතින් විනෝදනේ මේ ධර්මයේ මාර බලවේගයන් තියෙනවා. නිවන් දකින්න හේතු සම්පත් නැති අය නිවන් දක්වන්න එපා කියලා මට මාරේ ඇවිල්ලා කිව්වා. බඩ සීමාවක් තියෙනවා. 10,000කට එක්කෙනෙක් වගේ ඉන්නවා මේ ලෝකේ හේතු සම්පත් තියෙන අය නිවන් දකින්න. අන්න ඒ අයට විතරක් ධර්මයේ දේශනා කරන්න. එහෙම නැතුව නිවන් දක්වන්න ගියොත් එහෙම අපිට ලෙඩේ යදිනෝ මාරයා. එහෙම ලෙඩ ඇදලා දැම්මා. දැන් ධර්මයේ කියපු ස්වාමීන් වහන්සේලා ටික ඔක්කොම එක්ක ධර්මයෙන් අයින් වෙලා පැත්තකට ගලා. එහෙම නැත්තම් මේ උන්වහන්සේලා මේ වෙනකොට අයින් කරලා තියෙන. දැන් බලන්න මේ මුරේ ධම්මවංස ස්වාමීන් වහන්සේ වෙන අය මේ හොඳට ධර්මයේ කියාගෙන පැහැදිලි කරගෙන ගියා අවසානයේ ලෝකෙනොත් නින්දා හරේ මේ හාමුදුරුවෝ කරන්න පටන් ගත්තා. ඒ මාරේ ආවෙස වෙලා ඒගොල්ලන්ට ඒක වෙන්නේ. ඊට පස්සේ උන්වහන්සේට පොඩි අසනීපේ තත්ත්වයකින් හරි කිසිම කයි ආබාධයක් රෝගයක් පේන නැහැ. වියයන්. ඒක පොදුම තත්ත්වයක්. ඒ නිසා ධර්මයේ හරි ප්‍රවේශමින් කියන්න ඕන වැඩි මේ සමාජයේ එහෙම ඕන කෙනාට එපා කෙනාට දෙන්න ඕන එකක් නෙමෙයි මේක. බුදුහාමුදුරුවෝ ඒකනේ පින්නතුනේ. එහෙනම් ළඟපාතම ඉන්න අයට බණ කියන්න තිබ්බනේ නෑ. කාටද මේක තේරුම් ගන්න පුළුවන් කියලා කල්පනා කරලා මගේ යාළුවෝ ටිකේ ඉන්නවනේ. මගේ යාළුවෝ ටිකේ ඉන්නවා. අන්න ඒගොල්ලෝවත් හම්බ වෙන්න යන්න ඕන. ඒගොල්ලෝවත් හම්බ වෙන්න යන්න ඕන කියලා කියවලලා කල්පනා කරලා ගිහිල්ලා ඒ යාළුවන්ට කිව්වා හොඳ ඉතින් අනේ මිත්‍ර වෙන මට ගැහුවත් බැන්නත් කමන්නේ මගේ පරණ යාළුවෝ ටික මිත්‍රත්වයෙන් කතා කරන්න පුළුවන් නේ. තේරුණානේ කතා කරන්න පුළුවන් නේ කියලා ඉවරලා මේ එහෙම මතක් කරේ. ඒක එහෙම මේ ධර්ම වාර්ගික කටයුතු කරේ. දෙපෙණුතුන්ට පළමුවෙම මම අහන්නේ ඔබට අවශ්‍යද සත්‍ය අවබෝධ කරගන්න ලෝකෝත්තර වෙන්න අවශ්‍යද? බොහෝ දෙනෙකුට එහෙම නෑ. පොඩ්ඩක් අර හිතේ සැනසෙල්ලක් පොඩ්ඩක් ගන්න එදා වේල ජීවත් වෙන්න ඕකට තමයි ඉන්නේ. ඕකට තමයි ගොඩක් ඉන්නේ. එදා වේල කීයක් හරි තිබ්බොත් ඇති වගේ එදා වේල ජීවත් වෙන්න පොඩ්ඩක් මමත් එහෙම හිටිය කාලයක්. නිකන් මේ මම අමුතු කෙනෙක් නෙමෙයි. මමත් එහෙමයි. කාලයක්. ඉතින් කාලයක් ඉඳලා තමයි හදාගන්නේ. එකම තැනක කාලයක් ඉන්නකොට ඒක පාවෙනවනේ ඒ වගේ. මමත් එහෙමයි. දා වේල පොඩ්ඩක් මනස තිබ්බනම් හොඳටම ඇති. මානවෙන් ඇවිල්ලා කාලයක් භාවනා කරගෙන ඉන්නකොට දැන් මනස ටිකක් හරි ගියා. මට හිතුණා මහාන වුණු ටිකක් මේකේ කොටු වෙනවා. හරියන්නේ නැහැ කියලා මම මානවෙන් නැතුව පණින්න හැදුවේ එළියට. මොකද මේ කියන්නේ? ඉතින් අනිත් ඉන්න හාමුදුරු ටික ඔක්කොම තල්ලු කරන් කියලා මාන කරා කියන්නකෝ. මානවෙන් බෑ කියන්න මං හේතු සාධක ඔක්කොම කිව්වා. මේ වෙලාවේ වියදම් කරන්න අම්මලාට තාත්තලාට බෑ. ඔව්. පොඩ්ඩක්වත් බෑ. පොඩ්ඩක්වත් නැති වුණාට කමක් නැහැ මානවෙන්. මගේ මාන පින්කමට සිවුරක්වත් gederin දුන්නේ නැහැ. පිරිකරක්වත් හාමුදුරුවරුන්ට ගේන්න පහුවා දුන්නේ නැහැ. අපි ආරණ්‍ය වල එහෙම තමයි ගොඩක් කරලා මානෙන්නේ. එහෙම කියලා තමයි සයින්හන්සලා සීලු දෙනා මේ අවශ්‍ය කරන පිරිකර දාලා සීලු සිවුරු ටික හරි ගැසලා මේව කරලා එකන් ගිහලා පාන කරා. ඊට පස්සේ තවත් කාලයක් ඉන්නකොට මම හිතනවා මම උපසම්පදා නොවි ඉන්න ඕන කියලා. මෙන්න ඒකටත් අහුවෙලා ඒකත් අල්ලු කරන් ගිහලා කරා කියනකෝ. ගියන් ගිහලා අර ඒ වගේ වෙනතුනේ මේ අර ඊක සාසනේ මොකක් හරි හේතුවකින් මාව නිකන් අයහපතට යන්න නැතුව මාව හොඳ පැත්තට තල්ලු කරගෙන යන්න මොකක් හරි විශ්ව බලයක් තිබිලා තියෙනවා. නැත්තම් මමත් ඔය මොකක් හරි රස්සාවක් කරන සාමාන්‍ය හේව රස්සාවක් එමේ කරලා ඉඳලා හිටලා භාවනා මධ්‍යස්ථානයකට ගිහිල්ලා මෙඩිටේෂන් එකක් කරලා මනස හදාගෙන ඉන්න කෙනෙක් වෙන්නත් ඉඩ තිබ්බා. දැන් අපි ආවෙත් ඒකටනේ. මානසික පීඩනයකට ආවේ මේක අස්සට ඇවිල්ලි ඉවර වෙලා මේ පොඩ මනස හරියනකොට දැන් මගේ එක හරි දැන් මට ඕනේ එච්චරයි. ආයි මනස පොඩ්ඩක් අවුල් වෙනකොට ඇවිල්ලා හදා ගන්නවා. ඉතින් බින්නතුනේ ස්වභාව ධර්මයෙන් අපි අරගෙන ආවා. එනකොට මේක ඇතුලේ තව යතිවරයන් වහන්සේලා ධර්ම කතිකේ සංවාද විසංවාද සීනෝ ඒකට අහු වුණා. ඒ රැල්ලට අහු වුණා. ඊට පස්සේ අපි ධර්මීය පුළුල් විදියට හොයන්න උවමනා වුණා. ඊට පස්සේ ඉතින් යන ආරණ්‍යයක් ගානේ කොහේ හරි මාර්ගඵලයක් ලැබුවයි කියන කෙනෙක් ඉන්නවනම් හරි දර්ශනයක් තියෙනවා. ඒ ප්‍රතික්ෂේප කරන්න ඒගොල්ලන්ට ගල් මුල් ගහන්න නින්දා කරන්න බැනවදින්න නෙමෙයි.
අපි යන්නේ එතන මොකක් හරි මට ගන්න දෙයක් තියෙනවද කියලා බලන්න. කොහෙවත් යන්න එපා ස්වාමීන් වහන්සේ, කිසි කෙනෙකුට ස්වාමීන් වහන්සේට බනින්න වෙලාවක් වෙන් කරගන්න එපා කිසි දෙයකට. තේරුණා නේද? හරි දේ හොයාගෙන යන කෙනෙකුට බනින්න වෙලාවක් වෙන් කරන්න විදියක් නැහැ. කිසිම හාමුදුරු කෙනෙකුට, කිසිම ගිහි කෙනෙකුට බනින්න වෙලාවක් වෙන් කරගන්න එපා. ඒ කාලේ අපරාධේ. ඔබ හරි දේ හොයාගෙන යන්න. බනින්න වෙලාවම සම්පූර්ණයෙන් වෙන් කරගත්ත අයත් ඉන්නවා. තේරෙනා නේද? සායනහසලට බනින්න, දානහසලට දොස් කියන, සායනහසල නිග්‍රහ කරන්න ෆුල් ටයිම් දීපොයක් තියෙනවා. ඒ අහසත්ති හොයන්නේ ෆුල් ටයිම් දීලා තියෙන්නේ හාමුදුරුවන්ගේ අගුණ හොයන්න, දොස් හොයන්න, නින්දා කරන්න, නිග්‍රහ කරන්න. ඒගොල්ලන්ගේ ඉතින් නියතෝ අපාය පරායනෝ තමයි ඉතින්. අපායම මුල් කරගෙන යන අය තමයි ඉතින් ඒගොල්ලන්ට තියෙන ඒකාන්ත වශයෙන්ම ඒ ජීවත් වෙලා ඉදී අයගේ මනස අපාය වගේ දැනෙනවා. ගිනි ලෝදිය උතුරනෝ වගේ ඒ හිත දැනෙනවා. ඊට පස්සේ ඒ විදියම හිත වර්ධනය වෙලා ඒ ලෝදිය ගලන ඒ හිත් ඒ ලෝදිය තියෙන තැන්වල උපදිනවා. ලෝදිය අතරෙම උපදිනවා. ඒක අද්භූත ශරීර දැවෙනවා. මානසික ශරීර දැවෙන්න පටන් ගත්තට පස්සේ පින්නතුනේ ඒක ඉතින් ීමක් නැහැ. ඉතින් තේරුම් ගන්න ශක්තිය තියෙනවා නම් පින්නතුනේ අපි ධර්මයේ දේශනා කරන්න පුළුවන්. තේරුම් ගන්න ශක්තිය තියෙනවා නම් මේ සියල්ලම අත්හරින්න. මේ අත්හැරීම බුදුරජාණන් වහන්සේගේ අත්හැරීම කෙනෙක් පුජ්‍යලේ කරනු ලබන අත්හැරීමක් නොවේ. ඒක තේරෙන්නේ නැහනේ. අත්හරින්න නම් කෙනෙක් ඉන්න ඕන. අහවල් කෙනා විසින් මේ ඉදිකරන ලදි, මේ අත්හරන ලදි, මේ ගොඩ ලගන ලදි, මේ පහන්ටම මේ චෛත්‍ය එහෙම තියෙනවා නේද? කෙනෙකුන් විසින් ලෝකේ අත්හරින ලදි. හැබැයි මේ පෘථුවිය හැදෙනකොට කවුරුත් හිටියේ නැහැ. දැන් ගොඩක් අය අත්හරිනු. ඈ මේ පෘථුවිය අවුරුදු මිලියන ගණන් ඔහේ හැදුනා. කවුරුත් හිටියේ නැහැ. මම පිළිතුරු ගොඩාක් මේ අපේ මේ පෘථුවේ නිර්මාණ, අභ්‍යවකාශය පිළිබඳව, විශ්වය පිළිබඳව මේ ගවේෂණාත්මක දේවල් වලට මම හරි කැමතියි. ඇයි හේතුව? මේ හැම දෙයකින්ම කියවෙන්නේ අපේ ආධ්‍යාත්මී පටු බව තේරෙනවා. විශ්වයේ විශාලත්වය ටික වෙලාවක් බලාගෙන ඉන්නකොට අනේ මගේ සිතුවිලි කොච්චර පටුද? මේව අපේ මේ එක තැනක ඉඳලා පෘථුවියේ ඉඳලා එක තැනක ඉඳලා මේ අභ්‍යවකාශයේ උඩට යනකොට අපේ රටවල් ඔක්කොම කුඩා වෙලා, අපේ පෘථුවිය ඉතාම කුඩා වෙලා, අවසානයේ අපේ සූර්යයාත් කුඩා වෙලා, අපේ සූර්යයාව හොයාගන්න බැරි සීමාවකට යනකොට හිතෙනවා අයියෝ අපි මේ මොන 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 සංකල්ප වල මොන දෘෂ්ටි වලද මේ ඉන්නේ? මේ මං කතා කරන මේ කතාවත්, මේ දේශනයත්, මේ මගේ ක්‍රියාවලියත් මට පේන්නේ ලදරු පාසලක් වගේ. මටම පේනවා මං කරන්නේ මේ ලදරු පාසල් වැඩක් කියලා. හරීම පුංචි සිද්ධාන්තයක් තේරෙන්නේ නැතුව හරිම සරල දෙයක්, ඕන කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් දෙයක්, හරිම සරල දෙයක් වෙනතුනේ. හැබැයි එහෙම කියලා අපි එහෙම කිව්වට ඒක හොයන්න යන කෙනාට ඒක එහෙම සරල නෑ පින්නතුනේ. සොයාගෙන යද්දී ඒක එහෙම සරලයි කියලා දැනුන්නේ නෑ. ඒක දැනගත්තට පස්සේ සරලයි කියලා දැනුගත්තා. දැන් ගානක් වුණත් එහෙම තමයි. ඒ ගාන හරියට හදාගත්තම හරි සරලයි නේ කියලා හිතෙනවා. හැබැයි ගාන හදාගන්න ගියහම පටලැවිල්ලදී ඒක සරල වෙන්නේ නෑ. දැන් ඔබ ඔබ මේ ධර්මයේ අහමින් ඔබේ සංකල්ප පරිවර්තනය කරගන්නවද හැමතිස්සෙම? දිට්ඨි පරිවර්තනය වෙනවද? අලුත් වෙනවද? මොකද වෙන්නේ? ගොඩක් අය සෝහාන් වෙන්න උත්සාහ කරනවා, සකදාගාමි වෙන්න බලනවා, අනාගාමි වෙන්න බලනවා, අරිහත් වෙන්න බලනවා. ඔබත් එහෙමද වෙන්න බලන්නේ? ඒව ඔක්කොම මනෝලෝක. මනෝලෝක. තේරුණා නේද? ඒව ඔක්කොම මනෝලෝක. මට එහෙම මනෝලෝකයක් නැහැ. සමහර කට්ටිය එහෙම දේවල් පටලවලා බනිනවා. දැන් අර පොත කියලා රැය දහවල ඉක්මවූ රහතුන් කියලා එක මිනිස්සේ බලලා ඉන්න මට කිව්වා තෝ රහත් නෙමෙයි කිව්වා. මං කිව්වා මහත්තයා මං රහත් නෙමෙයි කොහොමද මේ පොතේ නම ඒක. තෝ රහත් බව පෙන්වන්න හදන්නේ. එහෙමම කිව්වා මට. ඉතින් මම මොනවා කරන්නද ඉතින්? වයසක උන්ද කෙනෙක් ඉතින් ගහන්නේ නේද? ඉතින් එහෙම දේවල් අපිට පටලවනවා. දැන් මේ නෑ කියද්දි, දිවුරා කියද්දි, අපි ඕ එකක්වත් නෑ කියලා කියද්දි ඒත් පටවලා අපිට ගන්නවා. එහෙම නෑ මම මේ සාමාන්‍ය මිනිස්සුෙකුටත් වඩා මම දුර්වල කෙනෙක්. ලෝකෙත් එක්ක ඇලෙන්න කැමතිත් නැහැ, ලෝකෙත් එක්ක ගැටෙන්න කැමතිත් නැහැ. මේ පුළුවන් තරම් ওই කැලේකට ගිහිල්ලා පාඩුවේ ජීවත් වෙන්න තමයි මං හරිම ආස. මිනිසුත් එක්ක පවතිනකොට ආයි එහෙම හිතෙනවා. මිනිස්සු මහා ඩබල් මීනින් මිනිස්සුනේ ඉන්නේ. වැරදි උත්තරේම කටට දීලා අහනවා. ඒකට මම කියපු ගමන් අන්න මං කිව්වා කියලා එහෙන් කියනවා. කවුරු හරි ඇවිල්ලා මම ස්වාමීන් වහන්සේ මට සක්කාය දිට්ඨියක් නැහැ මොකවත් නැහැ මට පුදුම සහනයක් දැනෙන්නේ මං මේ මාර්ගඵලයට මං පත් වෙලා ඉන්නේ කියලා මාත් ඉතින් සද්ද නැතුව ඉන්නෝනේ. ඔයා මාත් සෝවාන් වුණා කියලා කියනවා කියලා කියයි. හරි ඒ වගේ ඉතින් අපිව වරදවල් වලට සිය කැමැත්තෙන්ම උපාය උපක්‍රම යොදලාම පටලවන්න උත්සාහ කරන උදවිය ඉන්නවා. එහෙම තමයි ඒ චින්ජිමානිකාව වගේ කට්ටිය. චින්ජිමානිකාවත් ඒ වගේ කෙනෙක් කියනවනේ. ප්ලෑන් කළම වරද එහෙ පටලවන්න උත්සාහ කරනවා. එහෙමද වෙන්නේ ඕන තරම්? ඒ අයගේ චේතනාවන් ඒ අයම දන්නවා කියන අදහස බුදුහාමුදුර ලබා දුන්න. නැගණිය ඔබ දනි මා දනි එච්චර වෙන කාටවත් කියන්න දෙයක් නැහැ. බලන්න ඔබේ පරමාර්ථය කොච්චර ශක්තිමත්ද කියලා. හොඳට බලන්න පරමාර්ථය කොච්චර ශක්තිමත්ද බලන්න. බව නිරෝධයක් දක්වාම ඔබේ පරමාර්ථය ශක්තිමත්ද කියලා බලන්න. මමත්වයේ අත්හැරීම දක්වාම ඔබේ පරමාර්ථය ශක්තිමත්ද බලන්න. මමත්වයේ තියෙන අවසාන රූපය වේදනාව සංඥාව සංකාරය අයින් කරන දක්වාම ඔබේ පරමාර්ථය අදිෂ්ඨානය ශක්තිමත්ද කියලා බලන්න. අපිට ශක්තිමත්ව තිබුණේ නැහැ පින්නතුනේ. හැබැයි ටිකින් ටික බැට කන්න 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 හදාගත්තා. තේරෙනනේ? බැට කන්න කන්න හදාගත්තා. දැන් ඔය මගේ දේවල් මම කියන්නේ නැත්නම් ඇත්ත වශයෙන්ම මං ගැන පුරුසාරම් කියන්න නෙමෙයි. ඒකෙන් දහමක් ඔබට එකතු කරගන්න. මට බණ රෙකෝඩින් කරගන්න රෙකෝඩින් ප්ලේයර් එකක් ඉල්ලුවා මහත්තයෙක්ගේ. එයාට මාරේ ආවේශ වෙලා එයා කිව්වා ආමඳුරුන්ට ඕව ඕනේ මේ අපිත් ඕව අත්හරින්න ඉන්නේ. හැබැයි මිනිහා තාම අත්හැරලා නැහැ ඒවා. අපි මේව අත්හරින්න ඉන්නේ මේ සයින්හසලට ඕව ඕනේ කිව්වා. මම කිව්වා මහත්ය සින්දු අහන්න නෙමෙයි මේ බන ටේප් කරගන්න අහන්න කියලා කිව්වම මේ ඒව ප්‍රකාශ කරේ. තිබුණාතේ හම්බුනේ. ඉතින් මම ඒකත් අදිෂ්ඨානය කරගත්තා මම මේක උනන්දුවෙන් අහන්න ඕන කියලා. දැන් ඉස්සර නිකන් ඔය normal එකේ ඔය ආගෙන ඉන්න ඔය මේ වැඩි වැඩි අහන් ඉන්නවා. එහෙනම් බෑ. ඊට පස්සේ මම ටිකක් අර දෙඩිව කුරුමානමකට ඉන්නේ. කොටිය එහෙම කුරුමානකටක ඉන්නේ කොහොමද? පූසෝ එහෙම කුරුමානමකට ඉන්නේ කොහොමද? අන්න ඒ විදිහට බණ අහන්න පටන් ගත්තා. දැන් මෙතන එහෙම අය අඩුයි නෑ. තාම කුරුමානමක වගේ ඉලක්කයක් නෑ. තාම තියෙන්නේ මේ නිකන් සාමාන්‍යයෙන් ඔය අහන් ඉන්නවා යමක් තේරුණාම තේරුම් ගන්නවා ප්‍රශ්න නැහැ විනෝදෙන් බණ අහනවා අතෙන් දීම නෙමෙයි. දැන් මට රෙකෝඩින් නැහැ නේ. ආයි අහන්න බෑ. මෙතන අහලා විතරයි යන්න තියෙන්නේ. දැන් මෙතෙන්ද නොතේරුණොත් නෑ මම ගෙදර ගිහලා ආයි net එකෙන් YouTube එකෙන් අහනවා ඈ. එහෙම සංඥාවක් මට දාන්න බෑ. මට රෙකෝඩින් ප්ලේයර් එකක් නැහැ. හරියට මහන්ඩ ඕන. එකට කියන සුනාත කියන එක මම ඉගෙන ගත්තේ එතෙන්දී. හැබැයි මට අරක දුන්නනම් මම ප්‍රමාද වෙනවා. නුදුන් එක හොඳයි. මාරයා මට ඒක නුදුන්නේ මට හිතෙන විදිහට මාව ප්‍රමාද කරන්න. හැබැයි මම ඒක ප්‍රමාදේ නෙමෙයි. ඒක මම විසින් ඒක ඉක්මන් කරගත්තා. තේමන්නේ? මාරයට පෙරුණේ උඩ ස්වරූපේ උඩසිත මම කරත්තේ ඒකට වෙන වෙන විකල්පයක් දාගත්තා. වෙන විකල්පේ තමයි හුදින් අහන්න ඕන. කොහොමද වෙනුතරේ හොඳටම ඇති මේ ධර්ම කරුණු පුබුදුවා පෙන්වන තැන් තියෙනවා. ඒ පෙන් තෙන් වල හරියට තම ඉලක්කගතව ඇහුවනම් තමන් සත්‍ය අවබෝධයට පිබිදෙනවා. මන හද්දිමයි මේ බුදුරජාණන්සේ කාලේ සත්‍ය අවබෝධයට පත් වෙන්නේ. හොඳින් අහන්න ඕන. එතකොට වෙන තුනේ හොඳින් අහලා අහලත් ලියා ගන්න බැරි තැන් එනවා. ඒ මොනව හරි උපාදාන පැටලිල්ල. තාමන් හොයන්න ඕන එක කොහේ හරි. සමහර අයගේ තියෙනවා මුකුත් නෑ වගේ තේරෙනවා. ඒ උනාට කොහේ හරි පැටලවිල්ලක් තියෙනවා කියලා තේරෙනවා. තමන්ට අවබෝධය නෑ කියලා තේරෙනවා. හැබැයි හොයා ගන්න බැරි ගතියකුත් තියෙනවා. පටලැවිල්ලක් තියෙනවා කියලා තේරෙනවා. අහුවෙන්නෙත් නැහැ. හොයාගන්නත් බැරි අවස්ථා තියෙනවා. අන්න ඒ දේවල් පිළිබඳව තව ගැඹුරින් සොයා බලන්න ඕන. තව ගැඹුරින් සොයා බලන්න ඕන. ගැඹුරින් සොයා බලලා කොහොම හරි හොයාගන්න ඕන. මමත්වයේ ඇඟ පුරාම තියෙන කොටත් එයාට මමෙක් තේරෙන්නේ නැහැ. එයාගේ උදාහරණයක් වශයෙන් මුට්ටියක් ඇතුළට බැහැපු මිනිහසෙට මුට්ටියක් ඇතුළේ ඉන්නවා කියලා තේරෙනවද එයාට? එයාට තේරෙන්නේ නැහැ. ඒ වගේ තමයි මමත්වයේ ඇඟ පුරාම තියෙන මිනිහසෙට මමත්වයක් තියෙනවද නැද්ද කියලා මොකක්වත් තේරෙන්නේ නැහැ. ටික ටික මමත්වයේ අඩු වෙනකොට තමයි වෙනතුනේ මමත්වයේ හරි තේරෙන්න පටන් ගන්න. ඒ කියන්නේ මුට්ටියෙන් ටිකක් ඔළුව දාලා එළියට එන්න එන්න තමයි මුට්ටිය හැඩේ වෙන්න පටන් ගන්න. ඊළඟට අපි එකෙන් එළියට ඇවිල්ලා ඈතට ඈතට යන තමයි ඒක තවත් සියුම් සියුම්ව පේන්නේ. අන්න ඒ වගේ පින්නතුනි කුඩාම වුණාට පස්සේ තමන්ට මේක කුරුමිනියෙක් වගේත් පේනවා පොඩියට. ඒ කියන්නේ කුමන හරි උපාදාන සංඥාවකට බරවීමක් අපේ මනස තිබුණොත් ඒ එක මෙයා ඒක පාදක කරගෙන අර කුඩා මමත්වයේ බලය ක්‍රියාත්මක වෙනවා. තේරුණානේ? දැන් මට තිබිච්ච දේ මම විග්‍රහ කරනකොට මට තිබුණේ මම මේක දකින්න ඕන. කවුද මේ මම කියන්නේ? මම කියන්නේ පැවිද්දෙක්, මම කියන්නේ පිරිමියෙක්, මම කියන්නේ පුජ්‍යලයෙක්. ඒ පුජ්‍යලයා විසින් මේක දකින්න ඕන. මට කරන්න බැරි වැඩක් නැහැ. මට ඕන දේක් දකින්න පුළුවන්. මං හරි ඔළුවෙන් ඉන්න කෙනෙක්. හරි හරි ඔළුව කියලා කියන්නේ යාට. හරි හරි ඒ කාලෙත් එහෙමයි. මේසෙම බයිනෝ මම හරි පඬිතේ ආරේ මේ කියලා. ඉතින් ඒ වගේ මමත් හිතාගෙන මං හරි පඬිතයා මම මේක දකින්න ඕන. දැන් බලන්න මම නිවන් දකින්න ඕන. මම නිවන් දකින්න මම බලන්න ඔය ඇත්ත ළඟ මම නිවන් දකින්න ඕන. මට ඕන දෙයක් තේරුම් ගන්න පුළුවන්. මට තේරුම් ගන්න බැරි දෙයක් නැහැ. වීරිය කරනවා 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 වීරිය මම වෙනවා. වීරිය මගේ ආත්මය වෙනවා. වීරියෙන් ඉන්න පුළුවන් ඕනනම් බඩිකින්ෙන් ඉන්න පුළුවන්. ඕන තරම් දුර පයින් යන්න පුළුවන්. ඕන වෙලාවක ඉරියව්වේ ඉන්න පුළුවන්. එනතුරේ අපි එක දිගට පය 4 5 එක ඉරියව්වේ පල්ලංකෙන් ඉන්නවා. ඒ වීරිය පදනම් වෙලා ඒ විවිධ භාවනාවල් කරද්දී අනේ එහෙම දුකක් වේදනාවක් පීඩාවක් කිසිම දෙයක් ඔය ඇත්තන්ට මේ දෙන්නේ නැතුව මේ ධර්මයේ මේ තේරුම් කරලා දෙන්නේ. ඉතින් තේරුම් ගන්න ටිකක් වඩාත් උත්සාහ කරන්න. ඒකට අවශ්‍ය දේ තමයි හොඳින් අහන්න, හොඳින් ශ්‍රවණය කරන්න, හොඳින් ශ්‍රවණය කරන්න. කොච්චර හොඳින්ද අර කුරුමානමක් අල්ලගන්න තියෙන වැරදි අල්ලගන්න නෙමෙයි ධර්මය අල්ලගන්නේ. සමහර අයට වචනයක් වැරදුනාම, පාලි වචනේ වැරදුනාම ඒ ගිහි පින්නතුන් එහෙම මේ ධර්මයේ විග්‍රහ කරද්දී ඕන තරම් මේ පාලි වචන එහෙම වර්ධිනවා. ආමඳුරුන්ගෙනුත් වර්ධිනවා. අපිනුත් වර්ධිනවා. සමහර අය ආතන වැරදුනා, මෙතන වැරදුනා. ඒව හොයන්න. අපි ඒව හෙව්වේ නැහැ. අපි හොයන්නේ ඒව. අපි හොයන්නේ ධර්මය. ධර්මයේ හොයන්නේ. ධර්මයේ මට අවබෝධ කරලා මට මේකේ නිදහස් වෙන්න කාරණාව මම මේ හොයන්නේ. එනවා නේද? කුණු හොයන්නේ ඉන්නේ අපිට නගර සභාවෙන් වෙයි. නගර සභාවෙන් ඉන්නකොට තමයි කුණු තියෙනවද කියලා හොයන්නේ. ඕනෝ මිනිස්සෙක් ළඟ අඩුපාඩුවක් තියෙන්න පුළුවන්, වැරද්දක් තියෙන්න පුළුවන්, තමන්ට වැරදි කියලා හිතන දෙයක් තියෙන්න පුළුවන්, තමන්ගේ ලයික් එක චොයිස් එක එකක්, තව එක්කෙනාගේ ලයික් එක කැමැත්ත චොයිස් එක එකක්. ඉතින් එහෙම ඒ වගේ දේවල් එක එක දේවල් වෙන්න ඕනේ නැහැ. ඉතින් එක එක විදියයි. ඔය ලෝක දාර්ශනිකයෝ වෙච්ච අයගේ බලන්න ජීවිත කතාව දිහා බලද්දි නේද? ඒ එක්තරා ඒගොල්ලන්ගේ එක්තරා ස්වરૂපයක් තිබිලා තියෙනවා. ඒක හොයන්න යන්න එපා. ඒව හොයන්න යන්න එපා. පොද පුජ්‍යලිය හදන්න නෙමෙයි, ඒ සාස්ත්‍රෝරය හදන්න නෙමෙයි අපි යන්නේ. අපි යමක් බලන්නේ අපි හැදෙන්න. ඒ කියන්නේ මගේ ප්‍රශ්න ඇති කරගන්න. දැන් මගේ ප්‍රශ්න ටික ඔක්කොම ඉවර නම් anuṁ හදන්න යන්න ඕනේ නැහැ. මමත් ඔය ඇත්තන්ගේ මේ මනස හදනවා මිසක් ඔය ඇත්තන්ගේ කාර් එක වෙනස් කරන්න යනවද? ඔය ඇත්තන්ගේ ගෙවල් වෙනස් කරන්න යනවද? ඇඳුම් පැළඳුම් වෙනස් කරන්න යනවද? මම කොහොන්නේ නේ. ඔබේ මනසේ අර දුක් විඳින කොටස වෙනස් කරගන්න කියලා කියන මතක් කරන්න එච්චරයි. සැපෙන් ඉන්නවට මං ඉරිසියා තියනවද කවුරු හරි? කාගරේ ලයික් එකට කැමැත්තට සැපෙන් ඉන්නවට ඉරිසියාද? එහෙම කන්නේ. සැපෙන් නම් ඉන්නේ කමන්නේ. ශ්‍රී ලංකාවේ තියෙන බුදු වැඩේ තියෙන සැප විඳින එකනේ තියෙන වරද. මිනිස්සෙක් කරන, හාමුදුරු කෙනෙක් කරන බරපතලම වරද මොකද්ද? සැපසේ ජීවත් වීම. සැපසේ ඉන්නව නම් හොඳයි නේ. කවුරු හරි සැපසේ ඉන්නව නම් වැරදිද? දැන් යා කිව්වොත් එහෙම මට මේක හොඳයි, මට කම්ෆර්ටබල්, මට මේ සැපයි කියලා කිව්වොත් එහෙම අපිට ඒකට මුකුත් කියන්න පුළුවන්ද? එයාට සැප නම් ඒක හොඳයි. ඔයාගේ සැපේ ඒක නම් ඒක හොඳයි. මගේ වගේ සැප වෙන්න ඕනේ ඔයාගේ සැපේ. ඔයාගේ සැපේ වගේ වෙන්න ඕනේ මගේ සැපේ. තේරෙනා නේද? එච්චරයි. ඒස මනස බලාගෙන මනසේ ඇතිවෙන්නා වූ ඒ කඳු දිය කරගන්න. මොනවද? රූප කඳු, වේදනා කඳු, සංඥා කඳු, සංකාර කඳු, විඥාන කඳු. එහෙම නැත්තම් මානසික යම් කල්පිතය, දෘෂ්ටිය දිය කරගන්න, දිය කරගන්න, තුනී කරගන්න, තුනී කරගන්න. ඒක දකින්න. ඉතින් පින්නතුනේ අපි ගුරුවරු හැටියට දැන් මට මතකයි මේ එක්තරා තැනක අපේ ගිහි මහත්තයෙක් හිටියා. එයාගේ නම ඩී.ඒ. රණතුංග කියලා මහත්මයෙක්. මේ මහත්මයා ළඟට හැමදාම ගියාම බානිනවා, බැනිලා කාමුදුරවරුන්ට පළු යන්න බනිනවා ගිහි මහත්මයෙක්. එයා ලංකාවේ විතරක් නෙමේ මේ ඉන්දියාවේ පවා ගිහිල්ලා ත්‍රිවේද ශාස්ත්‍රයන් පවා හදාරපු හරි බ්‍රාහ්මණ මට්ටමේ දර්ශනය පවා තියෙන කෙනෙක්. මේ බුදුදහම පිළිබඳවත් සම්පූර්ණ හැදෑරීමක් කරලා අවබෝධයක් තියෙන මිනිස්සෙක්. බානිනවා බැනිලා පුදුම මං ඇහුවා. දැන් කවුනාද හැමදාම මං ආවම ওই ටිකම කියලා මට බනිනවනේ. ඇයි බනින්නේ කියලා මං ඇහුවා. ඒ ටිකෙන් තමයි පටන් ගන්නේ. ඒ ටිකට ඇතුව හරියන්නේ නැහැ කිව්වා. මං ඇහුවා ඇයි? එතනින් කිව්වා අවදි කරන්නේ. ඉතින් මං කිව්වා ඒ වගේ දේවල් මං අල්ලගෙන නැහැ, මට අදාළත්වයක් නැහැ ඒක නිසා කිව්වා. ආයෙනම් ඔබ වහන්සේට නැතුවේදී නමුත් ගොඩක් අයට මේ ප්‍රශ්නේ තියෙනවා. ඒක නිසා මේ ටික කියලා බයිනෝ කිව්වා. ආමුදුරු කරන දේවල් වලට අරට මෙන්න උත්තර බයි. මොකද්ද මේ කරන්නේ? අවුස්සනවා. අපි කියන්නේ ලිපේ හරි ගිනි අඟුරු හොයාගන්නේ කොහොමද? අවුස්සලා. දැන් ඔයා ඇත්තට තරහා යනවද නැද්ද කියලා ඔහොම දීදී හොයාගන්න පුළුවන්ද? නිකන් යන ගමන් කරන්ට් එකක් ගහන යන්න ඕන. දැන් බලන්න, දැන් බලන්න කියලා කියාගෙන යන්න පුළුවන්. දැන් බලන්න කියන්නේ අපිට ගුටි ගන්න වෙයි. දැන් ඕම කරොත් ඒ. ඉතින් එහෙම තමයි ඔය සෙන් දහම එහෙම. ඒ කිසිම හේතුවක් නැහැ. ළඟින් යනකොට ගුරුවරයා කරන්ට් එකක් ගහගෙන යනවා. ගහගෙන ගිහලා බලන්න ඔහොම ඉඳලා ඔතන ඉඳන් බලනවා. එමෙ යනවා. මොකද ඒද? මිනිස්සෙක් ඇවිස්සෙන තැන්වලදීනේ ඇවිස්සෙන්නේ නේ. අන්න ඒක. එනිසා ඕකේ පැති ගොඩක් තියෙනවා. මේක මේ තමන් අවබෝධයටපත් වෙන්නේ නැතුව, සාස්ත්‍රෝරු වෙන්නේ නැතුව, දර්ශනයටපත් වෙන්නේ නැතුව අනුගේ කනවල් වලට ගන්න එම යන්න එපා. දේන නේද? ඒක ගුරුවරයෙක් කරන්නේ වෙනම මොඩල් එකක ඉඳගෙන. ඒක අවශ්‍යගෙන අවශ්‍ය වෙලාවට මේ නිකන් ඉන්න ගම ගෙදර මහත්තයගේ කනට එම ගන්න යන්න එපා. නෝනගේ කනට එම ගන්න යන්න එපා. ඒක තමන්ට ඒක වෙනම ස්වરૂපයක අධ්‍යයනයක්. ඒක වේද මහත්ය වේදගම කරන විදියයි අනිත් අය කරන විදියයි ඒක හරියන්නේ නැහැ නේ. වේද මහත්ය ළඟට ගියාම ඇට කටු පැනපු එකක් මෙහෙම කරලා ඇල්ලුවා, මෙහෙම නැමුවා, එදයි යන්න කියලා කිව්වා. අපි එහෙම කරන්න ගියොත් එහෙම තියෙන ඇට කටු ටිත් කඩලා දාලා යනවා. අරක එහෙම වේද ස්වરૂපයක් ඒකේ තියෙන. ඒක වෙනවම ඉතින් ඒත් මට්ටමේ අයට ඒක කරන්න පුළුවන් දෙයක්. ඔක පහළ මට්ටමේ ඉන්නයි ඕක ගන්න එපා. ඒ නිසා වෙනතුනේ එහෙම අධ්‍යයනයක් අපි පොඩ්ඩක් බලන්න ඕන. සලකද්දි කොහොමද, නොසලකද්දි කොහොමද කියලා බලන්න ඕන. බනිද්දි කොහොමද, නින්දා කරද්දි කොහොමද, දෙද්දි කොහොමද, නොදෙද්දි කොහොමද, සංග්‍රහ කරද්දි කොහොමද, සංග්‍රහ නොකරද්දි කොහොමද කියලා බලන්න. ධර්මය වෙනුවෙන් තමා කෙරෙහි තියෙන ආකාරය නෙමෙයි බලන්නේ, ධර්මයේ කෙරෙහි දක්වන ආකල්පය කොයි වගේද කියලා බලන්න. ඉතින් අන්න ඔය විදිහට පරිශන කළා ශක්තිමත්මයි විතරක් ගන්නවා ඉහළට. තේරෙනා නේද? ශක්තිමත් නැත්තම් වැඩන්නේ නැහැ නේ. දැන් මේ මිනිස්සු සමහර කට්ටිය පන්සලෙන් බිඳින්නේ පොඩි පොඩි දේවල් නේ පදනම් වෙන්නේ. දැන් හාමුදුරු රැට කෑවයි කියලා ආරංචි වෙච්ච ගමන් බිඳිනව නම් ඒ මනුස්සයාගේ සද්ධාව බලවත්ද? නැහැ නේ, බලවත් නැහැ, ශක්තිමත් නැහැ. හාමුදුරුවන්ට කෙල්ලෙක් යාළුවයි මේ ගෑණියෙක් ආව පන්සලට කිව්ව ගමන් බන්දල දාලා යනවා නම් ඒ ශ්‍රද්ධාව ශක්තිමත් නැහැ, ඒ ශ්‍රද්ධාව බලවත් නැහැ. ඊට වඩා ගැඹුරු හඳුනා ගැනීම, ගැඹුරු අවබෝධයක් තියෙන්න ඕන. ඒ නිසා සැබෑ අවබෝධයේ තියන අය නම් අපහැදෙන්නේ නැහැ. ඒ අපහැදීම ඇති වෙන්නේ නැහැ. ඒක මා දකින්නේ, මා තුලින් දකින්නේ, මගේ ගුරුවරු කෙරෙහි මට පුදුම විදිහේ ශ්‍රද්ධාවතෙන් නිතර යන්න බැරි වුණාට, හමු වෙන්න බැරි වුණාට නිතර ගිහිල්ලා ඒ ගෞරවය, ඒ අවිච්ඡ ප්‍රසාදය ඒකම විදියට හඳුනාගත්ත කෙනා. මොකද ඒ හඳුනා ගැනීම මම පංචස්කන්ධය තුල නෙමෙයි තියෙන්නේ. තේරෙන්නේ? ගුරුවරයාගේ පංචස්කන්ධය තුල නෙමෙයි තියෙන්නේ, ආධ්‍යාත්මය තුල. ඒ ආධ්‍යාත්මික බැඳීමක් තියෙන්නේ. ඒ ආධ්‍යාත්මික බැඳීම ඒ ගුරුත්වයෙන් අපි ඒ ගුරුවරු අඳුන ගන්නවා. දැන් සත්‍ය අවබෝධයට අවශ්‍ය කරන කරුණු කාරණා බොහෝමයක් මතක් කරා. ඕනම ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. මේ ඉස්රායිල් ડોක්ටර් මාක් තියෙනවද ප්‍රශ්නේ? නෑ කිව්වට නැත්තටම නැද්ද? හොඳටම නැද්ද? පැහැදිලි තැනක නොතේරෙන කමක් නැද්ද? පැහැදිලි තැනක නොතේරෙන කමක් නැද්ද? එහෙම එකක් තියෙනවා. වංචනික ධර්ම කියලා දෙයක් අපි තුල පවතින්න පුළුවන්. ඒවෙන් අපි ගොඩාක් පරිස්සම් වෙන්න ඕන. ඒකට අපි තුල ගොඩාක් මේ බලන්න ඕන. ඒ නිසා ශේෂයක් වගේ සීමාවක් ඉතුරු වුණත් මනස පුදුම සැහැල්ලුවක් දැනෙනවා. නමුත් අර ශේෂයයිනේ තියෙන්නේ. ඒක වැඩි ඝනට දැනෙන්නේ නැහැ. නමුත් ඒක සියුම්ව දැනුණත් ඒ සියුම් தත්ත්වයේ තිබුණාම ඒක ඝනත්වයකට හැරෙනවා. ඒ නිසා ඒ සියුම් தත්ත්වයන් ෂෙයා කරන්න හොඳට තමන් අවබෝධයෙන් අවධානයෙන් බලන්න ඕන. මේ භාවනා කරන්නේ කෙනාද? කෙනා කියන්නේ තමන්නේ නේ, කෙනා. මේ භාවනා කරන්නේ කෙනාද? මේ බණ අහන්නේ කෙනාද? මේ ධර්මය පවත්වන්නේ කෙනාද? බලන්න හොඳට. ධර්මයේ මට අවබෝධ වේද? මා ධර්මයේ තුල ඇද්ද? ධර්මයේ මා තුල ඇද්ද? මා ධර්මයේ තුල ඇද්ද? මා වචන තුල ඇද්ද? මේ උත්තර ආධ්‍යාත්මයේද දෙන්නේ? මගේ මුවද, කටද මේ උත්තර දෙන්නේ? අපිට අවශ්‍ය කරන්නේ කටේ උත්තර නෙමේ, ආධ්‍යාත්මික උත්තර. ආධ්‍යාත්මික උත්තර ගන්න ඕන. කටින් උත්තර දෙන්න එපා. කටින් මොනවා කියන්න බැරිද නේද? ඕන දෙයක් කියන්න පුළුවන්. මම රහත් මම බුදු කියලාත් කවුරු කෙනෙකුට කියන්න පුළුවන්. ඒක වැදගත් නෑ. කවුරු වෙන්නද මෙතෙක් අනුශාසනා කළේ? මෙතෙක් අනුශාසනා කළේ කිසිවෙක් නොවන්න. දැන් ඔබ කිසිවෙක්ද? ඔවුනේ, තාම කිසිවෙක්. එහෙමනම් ඔබට තව ගමනක් තියෙනවා කිසිවෙක් නොවන්න. කිසිවෙක් නොවුනහම ඒක දර්ශනයක්. කිසිවෙක් නොවුණු කෙනා ඇලෙන්නේ නැහැ. කිසිවෙක් නොවුණු කෙනා ගැටෙන්නේත් නැහැ. කිසිවෙක් නොවුණු කෙනා මේ ලෝකයේ දේවල් තදින් ග්‍රහණය කරන්නේ නැහැ. ඒ කියන්නේ යාගේ හිත ග්‍රහණය කරනවද නැද්ද කියලා ඉවරලා බලන්න මේ පුතජන භාවයේ ඉඳලා ඒක බලන්න යන්න එපා. බැනලා බලන්න ඕන, මේ දෙයක් තියෙන දෙයක් කඩලා බිඳලා බලන්න ඕන, එහෙම දේවල් කරන්න යන්න එපා. ආරාම ලස්සනට පවත්වා ගත්තා. බුදුහාමුදුරන්ගේ ආරාම හරි ලස්සනයි කියනවා නේද ඒ කාලේ? ඉතින් මිනිස්සු හිතුවොත් එහෙම ඔය බැඳීමෙන් ඉන්නේ ඕවා මේ පොඩ්ඩක් ඌරලා කඩලා බලන්න ඕන. එහෙම යන්න එපා, ඒක මෝඩ වැඩ. තේරෙනා නේද? ඒ නිසා මේ බැඳීම් නැති බව කියලා කියන්නේ මේ නාස්තිකාර කාලගන්නේ ස්වરૂපයක් නෙමෙයි. ඒ වයින් හොයන්න යන්න එපා. මිනිස්සුෙකුට ප්‍රියමනාප විදියට ජීවත් වෙන්න, ඒක සම්මුති යහපත් විදියට කටයුතු කරන්න, ඒකත් එක්ක එහෙමම හොයන්න බෑ. බැඳීම් නැති නැති එක, ඔබ බැඳීම් නැති ඇති ඇති එක අනුංගෙ හොයන්න කලින් තමන් බැඳීම් නැති කෙනෙක් බවට ඉස්සෙල්ලාපත් වෙන්න. එතකොට තමන්ට තේරෙනවා ඒක හොයන විදිය. තේරෙනනේ? ඒක හොයන විදිය තේරෙනවා. ඒව නැතුව මේ හොයන්න යන්න එපා. ඊට ඒක මහත්මයෙකුට හිතලා තියෙනවා මේ හාමුදුරුවන්ගේ මේ වාහනේ කොයි හරි හප්පල දැම්මනම් ඔයා ගන්න පුළුවන් වාහනේ බැඳීම ඇති නැති එක කොහොමද කියලා. ඉතින් ඒක නහපල දැම්මා. ඉතින් මොනවා කරන්නේ? ඉතින් රක්ෂණ සමාගමට කතා කරලා කේවල දාන මිස ඒ වැඩ ටික කරන්න ඉතින් මේ අපහසුතාවයකට පත් වෙනවා මිස. නමුත් බලන්න නේද, ඒ වගේ නරක සිතුවිලි එහෙම චේතනා ඇති කරගන්න එපා. තමන් අනුන් ටෙස්ට් කරන්න යන කලින් තමන් එතෙන්ටපත් වෙන්න බලන්න. කොහොමද එතෙන්ට යන්නේ? ඒක හරි අපූරු විදියක්. අපි ළඟ තියෙන ඝනත්වයන් දිය කරගෙන යන්න. රූප ඝනත්වය, වේදනා ඝනත්වය, සංඥා ඝනත්වය, සංකාර ඝනත්වය, විඥාන ඝනත්වය දුරු කරන්න. මතුවෙන්න ඒවා දුරු කරලා දාලා නිදහසේ බලන්න. සංසුන්ව බලන්න, සාමකාමීව බලන්න, මදහත්ව බලන්න. නැති දේවල් අල්ලගන්න යන්න එපා. තියෙන දේ හොයන්න, ඉස්සෙල්ලා බැඳිච්ච තැන හොයන්න, ප්‍රශ්නේ හොයන්න. ප්‍රශ්නෙට විතරයි උත්තර හොයන්නේ. එහෙම නැතුව අනිත් කෑලි හොයන්න යන්නේ නැහැ. දැන් වාහනයක වුණත් දෙයක් කැඩුනහම හැමතැනම හදන්න යන්නේ නැහැනේ. බාසුන්නේ හොයන්නේ ලෙඩේ කොතනද තියෙන්නේ කියලා. ලෙඩේ විතරයි හදන්නේ. ඔබත් හැම තැනම හොයන්න, හැම ධර්මයේම කියවන්න, හැම දෙයක්ම නැති කරන්න එහෙම යන්න එපා. හරියට ලෙඩේ හොයාගන්න. ලෙඩේ හොයාගන්නේ කොහොමද? බාසුන්නේ නැහැ කෙනෙක්. එයාට පුළුවන් ඒ තියෙන ප්‍රශ්නය අනුව එයාට හිතන්න පුළුවන් පොඩි බුද්ධියක් තියෙනවා මේ ලෙඩේ මේ පැත්තෙන් එන්නේ කියලා. දැන් ටයර් එක උලම් බැහැපු වෙලාවට වාහනේ බාසුන් නැහැ, එන්ජින් එක බලන්නේ නැහැ නේ. එයාට තේරෙනවනේ මේක පැත්තට ඇල වෙලා යන නිසා උලම් බැහැලා කියලා. එතකොට ඒ සයිඩ් එකෙන් තමයි එයා බලන්නේ ඒක. අන්න ඒ වගේ තමා තුළ මොන පැත්තෙන්ද මොන විදියටද මේ ප්‍රශ්නේ තියෙන්නේ කියලා තේරුම් ගැනීම හැකියාව තියෙනවනේ. ඉතින් මෙහෙම මුකුත් බුද්ධයක් නැති කාන්තාවක් ඉන්නව නේද වාහන පදින. වාහනේ යන්නේ මොකක් දෙකක් වෙලා මේ කියලා මහත්තයට කෝල් කරනවා. බලනවා ඕකේ හුලම් බැහැලා නැහැ, හුලනොත් තියෙනවා යන්නේ නැහැ නේ. බලනකොට හෑන්ඩ් බ්‍රේක් ඇදගෙන. වාහනේ මෙහෙම යන්නේ හරහා යන්නේ හෑන්ඩ් බ්‍රේක් එකේ. ඒ කියන්නේ අර අවධානයේ සිහිය නැති වුණොත් මොකද වෙන්නේ? තමන්ට ප්‍රශ්නේ කොහෙද තියෙන්නේ කියලා හොයාගන්න බැරි වෙනවා. අන්න ඒක නිසා තමන් සංයමයෙන් බලන්න හැමින්සනේ ප්‍රශ්නේ කොහෙද තියෙන්නේ කියලා. එනේ හැමතිස්සෙම ප්‍රශ්නයක් තියෙනවා හැම කෙනෙකුටම. ප්‍රශ්නයක් නැති වෙලාවක් නැහැ. මමත්වයේ තියෙනවා නම් ඒ මමත්වයේ මොනවා හරි ස්වરૂපයකින් ප්‍රකටව නැගුන් නැති වුණාට සුළු වශයෙන් හරි නිදාගෙන හරි එයා ඉන්නවනේ. දැන් ගෙදර මිනිස්සෙක් කවුරු හරි ඉන්නවනම් වැඩ කරන කෙනෙක් හරි ඩ්‍රයිවර් කෙනෙක් හරි එයා සද්ද කළා නොකලත් මිනිස්සේ ඉන්නවනේ කොහෙ හරි. සමහරලාට පොතක් කියවමින් ඇති, එක්ක නිදාගෙන ඇති, එක්ක වැඩ කරනවා ඇති, මොකක් හරි ඇති. එයා ඉන්නවා. මමත්වේ එහෙමයි හැටි. මමත්වේ එක වෙලාවකට සද්ද ගාලා වැඩ කරනවා. සමහරලා නිදාගෙනත් ඉන්නවා එයා. එයා නිදාගෙන ඉන්න වෙලාවට ඉන්නෝ කරවලු ඉස්කෝලේ ගියේ ඉන්නෝ කියලා හොයන්න වෙනවා නේද? කොහෙද ඉන්නේ? එතකොට එනවා කොනෝන මහත්තයා ඔව් මොකද කතා කරේ? සර් මොකෝ කතා කරේ කියලා එනවා වගේ. මමත්වයත් එහෙමයි. එයා ඉන්නවා හැබැයි අර වෙනස්. නිදාගෙන ඉන්න ගොඩක් අයගේ මමත්වේ නිදාගෙන ඉන්නේ. ඒසම් හොඳට පරිස්සමෙන් හොයාගන්න. හොයාගෙන යාවත් නිදහස් කරලා දාන මෙහෙම. ඒ කියන්නේ නිදහස් කරලා දානවා කියලා කියන්නේ එයා බැඳිලා ඉන්නේ මොකක් හරි මේ අපේ මොනවා හරි අවශ්‍යතාවයක් එක්ක ඔහු ඉන්නේ. ගෙදර හරකෙක් ඇති කරනවා කියලා හිතන්නකො. දැන් හරකා ඉන්නේ මොනවා හරි අවශ්‍යතාවයක් එක්ක නෙමෙයිද? හරි. ගෙදර වැඩ කරන කෙනෙක් ගෙනල්ලා තියනවා කියමුකෝ පඩියක් දීලා. එයා ඉන්නේ අපේ තියෙන අවශ්‍යතාවයක් එක්ක නෙමෙයිද? අවශ්‍යතාවයක් එක්ක. සේවකයෙක් අරගෙන ඉන්නවා කියමුකෝ. ඒ සේවකයා ඉන්නේ අවශ්‍යතාවයක් එක්ක. එතකොට මමත්වේ ඉන්නේ. මමත්වේ ඉන්නේ අපේ අවශ්‍යතාවයක් එක්ක. මේ සරල උදාහරණයකින් මම ඔබට ගෙනල්ලා දුන්නේ. ආ ඊට වඩා සරල එකක් නැහැ. අපේ මමත්වයේ ඉන්නේ මොනවා හරි අවශ්‍යතාවයක් එක්ක. දැන් කිසිම අවශ්‍යතාවයක් නැති කෙනෙක් ඉන්නවද? කිසිම අවශ්‍යතාවයක් නැති කෙනෙක් නැහැ. ඔක්කොම තියෙනවා. කිසිම අවශ්‍යතාවයක් නැත්නම් ඔහු කෙනෙක් නොවේ. එන ඔබ යන්නේ අන්නේ කෙනා බවට පත් වෙන. හරිනේ? ඔගයි කරගන්න තියෙන්නේ. ඉතින් හැමදාම තෙරුවන් සරණයි සම්මා සම්බුදු සරණයි. අද දවසේ ධර්ම දේශනා දායකත්වයේ දක්වීමට කටයුතු කරනු ලැබුවේ පින්වත් සීතා අල්විස් වෛද්‍යතුමිය. එතුමියගේ උපන්දිනය වෙනුවෙන් 16 වෙනිදා යෙදී තිබුණු උපන්දිනය දිනයෙන් එතුමියට සද්ධර්මයේ අවබෝධයත් ආයිර ආරෝග්‍ය සම්පත්තියත් සියලු සත් ප්‍රාර්ථනා බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කර ගන්නට උනුවන්ගේ ආශිර්වාදයත් සද්ධර්ම ආශිර්වාදයත් ලැබේවා, සුබ උපන්දිනයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම විදේශගතව කටයුතු කරනු ලබන පින්වත් තම ආදරණීය පුතාවන උදීෂ පත්මික පුතුණුවන්ගේ අධ්‍යාපන කටයුතු ਸਰව ප්‍රකාරයෙන් සිදු කර ගන්නට රත්නත්‍රි ආශිර්වාදය සැලසේවා. මනාකොට අධ්‍යාපන කටයුතු නිමාන්නට තුන්වන්ගේ ආශිර්වාදයේ සැලසේවා සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පින්වත් සිතාල්විස් මහත්මයේගේ දෙපාර්ශවයේම මේ පරිලෝ යන්නට යෙදුණු මෞද මෞපියෝ ඥාති මිත්‍ර ආදී හැම දෙනාගේම භව ගමන සුවපත් වේවා, යහපත් උප්පත්ති භාවයන් ලබත්වා, කල්යාණ මිත්‍ර ඇසුර ලබත්වා, පාරමී ප්‍රාර්ථනීය බෝධීන් නිවනින් සැනසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ආනන්ද ස්වාමීන් වහන්සේට සද්ධර්ම ශ්‍රවණය කරන හැම දෙනාටමත් ආයුර ආරෝග්‍ය සම්පන්නිය ප්‍රාර්ථනා කරලා සිටිනවා. ඒ වගේම රටවාසී ලෝකවාසී සෑම සිළු දෙනාගේම සද්ධර්ම අභිලාෂයන් ਸਰව සම්පූර්ණ වේවා. ඒ හැම දෙනාගේම සද්ධර්ම අවබෝධයේද සැලසේවා කියන උතුම් ප්‍රාර්ථනා රාශියක් ඇතුව උපන් දිනය වෙනුවෙන් විශේෂයෙන්ම අද දවසේ දායකත්වයේ දක්වූ වෛද්‍ය සීතාල්විස් පින්වත් මහත්මියට සියලුම සත් ප්‍රාර්ථනා බලාපොරොත්තු ඉෂ්ට සිදු කරගන්න තුන්වගේ ආශිර්වාදයේ ලැබෙන සියලු යහපත ප්‍රාර්ථනා වෙන්නට මේ ධර්මානුශාසනාව ආශිර්වාදයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පින්වත් හැම දෙනාටම සියලු යහපත වේවා. අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති පඤ්ඤාවන්තස්ස හේතු චතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිඤ්ඤතෝ සම්බුදු සරණයි සෝ.